ගරුවෙක් කියනවා එයා විනුවෙන් මං කීයක්රි හම්බ කළා එයා පෝෂණය කළ යුතුයි. එතකොට දැන් මට එයා ගැන තියෙන ලොකු අනුකම්පාවක්. මට එයා අතහරින්න බැහැ. නමුත් මං එහෙම බැහැ කියලා ලොකු ඇලීමකුත් නැහැ. ඒ අතරේ මං කොහොමද මේක කරන්නේ කියන ගැටලුවක් මට තියෙනවා. වීර්යය තියෙනවා. මට ඒක ඇලීමක්ද ගැටීමක්ද මං එතන මට ඉතින් හිතේ සමහර වෙලාවට එන විචිකිච්ඡාවක් මං කොහොමද මේ ටික කරගන්නේ මං හිතාගෙන ඉන්න මට පින තියෙනවා මට එහෙම අවස්ථාවක් ලැබෙයි මං පුළුවන් තරම් මේ පටිපදාවේ ඉන්න වීර්යය දරනවා
මේක ප්‍රශ්නයක් ඇටියට මං සලකන්නේ එක ප්‍රශ්නයක් නෙමෙයි. මට මේ වගේම ප්‍රශ්නයක් වෙලා තිබුණා මගේ පොඩි කාලේ. මට අවුරුදු 3යි. මට පොඩි බංකුවක් වගේ තිබුණා ඒකේ වාඩි වෙලා මම කෑම කනවා. ඒකට ඉංගන්නෙක් ඇවිල්ලා මාත්‍යා කියලා එළින්දල කෑ ගහනවා මම ඇයෙන්නේ නැහැ වාගේ තියා. මම කතා කළේ නැහැ. ඊපස්සේ ආච්චි ගිහිල්ලා ඒ මිනිහයාට බලලා කෑම ටිකක් දුන්නා. කියලා කෑම කාලේ වුණාට පස්සේ මගෙන් ඇහුවා පුතාට ඇවුනද කියලා මම කිව්වා ඔව් කියලා. ඇයි එනම් කතා කළේ නැත්තේ කියලා. මම කිව්වා කෑම කනකොට කතා කරන්න හොඳ නැහැ කියලා කිව්වා. එතකොට මට පෙන්නුවෙත් නැහැනේ. මම කිව්වා කෑම කනකොට ඇවිදින්න එපා කියලා කිව්වා. එහෙමද කියලා සීය අවසාවට පස්සේ කතා කළා කිව්වා මේමයි මිනිස්සේ බඩගිනිය කියලා කියනකොට යාට දාහනි දෙන්න ඕනේ. පුතාට ඒ කරුණාව නැහැ නිසා යා දාහනි දුන්නේ නැහැ. ගණන් ගන්න තේටියා කියලා. ඊපස්සේ සීයා කිව්වා එනම් පුතාද ඉඳලා සතියකට දාන දෙන්න එපා කාටවත්. දාන දෙන්න නැතුව ඉඳලා මොකවත් දෙන්න නැතුව ඉඳලා පුතාට මොනවද හිතෙන්නේ කියලා මට කියන්න කියලා. රෑ කෑම ගත්තේ නැහැ මම. උදේත් කෑම ගත්තේ නැහැ. දවල් වෙනකොට පණිවිඩයෙන් සීය හොස්පිටල් එකේ ඉඳලා ඇවිල්ලා ඇවිල්ලා පුතා රෑ කෑම ගත්තේ නැහැ. උදේ කන්නේ. තරාගින් නේද යවවාදෙට අමනාපෙන් නේද මං කන්නේ එහෙනම් ඇයි කෑම ගත්තේ නැත්තේ මට කියන්න මං කා කාටවත් දාන දෙන්න එපා කිව්වනේ අනුකම්පා කරන්න එපා කිව්වා ඉතින් මට මං කෑම දෙනවා කියන්නේ මට මං අනුකම්පා කළා මට මං දෙනවා දානය එහෙනම් කාටවත් දෙන්න එපා කිව්වා නම් ඒකේ මමත් ඉන්නවා ඒ නිසා මටත් මං දානි දුන්නේ නැහැ කියලා එතකොට තමයි යාට තේරුනේ තමන්ගේ බඩ වියතට තමන්ගේ කුසගින්නට දෙන එකක් දානයක් කියලා තථාගතයන් වහන්සේ සිය දිවි නසා ගන්න එපා ඒක ආනන්තරිය වගේ ලොකු පාප කර්මයක් අපායට යන්න හේතුවක් නන් තමන්ට කැම බීම දීලා තමන්ට දුෂ්කර ක්‍රියා දෙන්න නැතුව දුක් දෙන්න නැතුව මේ කය මධ්‍යම ප්‍රතිපදාවේ පවස්සනයි කියන්නේ ආ දානපති කාටද දන් දෙන්නේ තමන්ට කාටද විවේකී දෙන්නේ තමන්ට එනම් මේ උපාසක මෑණියෝ තමන්ගේ දරුවන්ට දන් දෙන එක කරදරයි නම් මේ ලෝක සත්‍යයට දන් දෙන එක කරදරයි නම් තමනුත් නොකෙන ඉන්නෝ හේතුව තමන්ට දුන්නොත් ඒකත් දානයක් තමන්ට තමන් දාන දී ගන්න පුද්ගලික දාන එනම් මේ ලෝකේ දාන දෙන්න නැතුව ඉන්න බෑ අපට කෙනෙක් තනියෙන් ඉන්නවා කලබලයි තා කරුවලයි මෙතන ආරක්ෂාවට මදි අපි මොකවත් කරන්න එතනකින් වාඩි වෙලා නා මිනිසෙකුත් ඉන්නවා මගෙත් එකෙනයි දිස්තියක් භූතේ පෙරේතේ කෙන්නේ ඕල්මන් ඉන්නයි මිනිසෙක් ඉන්නයි කියලා ධෛර්යමත් වෙනවා. ඒ ධෛර්යය දුන්නේ අපි එතන ඉන්න නිසා. එහෙනම් මම මොකවත් කරන්න නැති නිකන් වාඩි වෙලා හිටියමත් මගෙන් යමක් ලැබෙනවා නේ ඒ දානය. එහෙනම් මම මේ කතා කරන සෑම වචනයක්ම මේ උපාසක පින්වත්තුන් ආගෙන ඉන්නවා නම් ඒ කාලේ දැන් මට දීලා නැද්ද ඒ දානයක්. අමාරුවෙන් ඉඳගෙන ඉන්නවා ඒ ශ්‍රමය දානයක්. මේ කැපවීම දානයක්. මම දෙන්නේ ධර්ම දානය විතරයි. උපාසක පින්වත්තුන් දාන 20ක් විතර දෙනවා මේ දාණය ලබා ගන්න. සෑම තප්පරයක් ගන්න මේ ලෝකේ දාන පාරමිතා පිරෙනවා. සෑම ඉරියව්වකම දාන පාරමිතා පිරෙනවා. සෑම රූප කලාපයක් ඇති වෙලා නැති වෙලා යන සෙනෙයක් ගන්න දාන පාරමිතා පිරෙනවා. මේක ඉස්සෙල්ලාම අපි ධර්මානුකූලව දකින්නට ඕනේ. මේ ලෝකේ සතර මහා භූතය ඒක රාශි වෙච්ච නාම රූප ඇති වෙච්චම මෝතක් තුළම දාන පාරමිතාවක් වෙනවා. ගාක්යට තාපසෙක් වගේ මං ඉඳගෙන ඉන්නකොට මට පොඩි කාලේ දේවල් ගොඩාක් මතක් වුණා. දැන් මං කල්පනා කළා දාන දෙන්න කෙනෙකුත් නෑ, ගන්න කෙනෙකුත් නෑ. දැන් මං හිමාලයේ තනි වෙලා මට කවුරුත් නෑ. ගාක්කයට වාඩි වෙලා ඉන්නකොට හරි සිසිලක් දැනුණා. ටක් ගාලා මගේ සිත අවදි වෙලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මේ සිසිලස කොහොමද දැනුනේ කියලා. කරි සනීපයක් දැනුණා මට. කොයි විදිහටද දැනුනේ? මේ ගස්කොලන් නිසා තමයි දැනුනේ. එහෙනම් මේ සුවය දුන්නේ ගස්කොලන් නම් ඒක ගයින් ලැබිච්ච දානයක් නේද? මොකව් ඒක දානයක්. එතකොට ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම උරාගෙන ඔක්සිජන් දෙන්නේ ඒකෙන් නේද ඔබවහන්සේ ජීවත් වෙන්නේ? ඔව්. එතකොට ප්‍රාණවායුව ඒගොල්ලෝ දන් දුන්නනේ ඔබවහන්සේට. මොකව් දානයක් දුන්නා. එතකොට එවන ඔබවහන්සේට නැත්තම් මෙතන ඔබවහන්සේ ඉන්නේ. එතකොට ඔබවහන්සේට මේ එවන දානයක්කට දුන්නේ නැද්ද? දුන්නා. එතකොට මේ ආරක්ෂාව දුන්නේ නැද්ද? දුන්නා. ගොඩාක් අමාරු වෙනකොට ආන්සි වෙලා ගයේ සැතපෙන්න මේ බිත්තියක් වශයෙන් මේ ගයේ කඳ ඔබවහන්සේට දානයක් වශයෙන් දුන්නේ නැද්ද? දුන්නා. එනම් මේ ලෝකේ මේ ගස්කොලන් දෙන දානේ අපි දැක්කේ නැහැ. බලනකොට මේ ලෝකේ සෑම නාමයක් රූපයක්ම දන් දෙනවා. අද මාපොළොව කියන මේ පෘථිවිය අපි උසවාගෙන හිටියේ නැත්නම් අපි ඔක්කොම එක කිඳා බයිනවා, ගිල ගන්නවා. එනම් මේ මාපොළොව අපි උසලාගෙන ඒගොල්ල අපට දානයක් දෙනවා. අපි මත ඇවිදගෙන භාවනා කරලා ಗುಣධර්ම වඩා ගන්න කියලා. මේ වායු තරලයේ ප්‍රාණය අපට දීලා අපි ජීවත් කරවනවා ಗುಣධර්ම වඩාගෙන නිවන් යන්න කියලා. මේ නාම රූප හැම එකක්ම වස්තු බවට පත් වෙලා අපි ළඟ සම්පත් වශයෙන් තිබිලා ඒගොල්ල අපට කියනවා මේක පාවිච්චි කරලා කුසල් වඩා ගන්න, පින් වඩා ගන්න, නිවන් යන්න කියලා. මේ සතරමා භූතය කෑගගා නිවන් යන්න කියලා කියනකොට මෙච්චර උදව් කරනකොට මේ තරම් දානේ පිරෙනකොට ඇයි අපි ඒක දකින්නේ නැත්තේ? මේ ලෝකේ කිසිම තැනක අඩුවක් නැහැ. හැම තැනම ධර්මයේ පවතිනවා. හැම මොහොතක් ගානේ දානේ තමයි අපි දෙන්නේ. අපි ලබාවු මිනිසත් භවයේ එක ශණයක් අනිත්‍ය මෙනෙහි කරුව බුදුවරු 100කට වඩා දුන්න දාණයට වඩා ආනිසංසයි. එහෙනම් සෙන කීයක් මේ ධර්මයේ වෙනුවෙන් මට දුන්නද? විනාඩි කීයක්, අපර කීයක් මට පූජා කළාද? එහෙනම් බුදුවරු කී කෝටියකට දෙන දාණයකට වඩා එයාට ඇත්තට ගිය දාණයක් මට දුන්නද? එහෙනම් මේ සෑම මොහොතක් ගානේ දෙන දාණිය අපි දකින්නට ඕනේ. සෑම තප්පරයක් ගානේ දෙන දාණිය අපි දකින්නට ඕනේ. පුතා කියලා දකින්න එපා. පුතා කියලා දැක්කොත් තමයි ප්‍රශ්නේ. පෙර භවයේ බෝධිසත්වෙයි. මේ ලෝකේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැහැ. දරුවෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැහැ. හැම කෙනාටම දරුවා වුණා නම් මේ භවයේ මගේ දරුවා වුණේ කොහොමද? එහෙනම් මිනිසත් බව ලැබපු හැමෝම නිවන් දකින්න නම් යන්නේ තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නේ නැතුව නිවන් දකින්න බැරි නම්. එහෙනම් මේ අවිල්ලා ඉන්නේ පුතානේ මේ බෝධිසත්වෙයි. එයා අරියත් බෝධිය පතනවාද, පච්චේක බුද්ධ බෝධිය පතනවාද, සම්මා සම්බුද්ධත්වය පතනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ බෝධිසත්වයා තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නේ නැතුව පිරිනිවන් පාන්නේ නැහැ. එහෙනම් ඒ බෝධිසත්වයා පාරමිතා පුරාගෙන යනවා. ඒ බෝධිසත්වයාට මේ දෙන්නේ දානේ. ඒ බෝධිසත්වයාට දෙන්නේ සිව්පසය. ඇයි අපි එහෙම හිතන්නේ නැත්තේ? බෝධිසත්වයෙකුට සිව්පසෙන් උපස්ථාන කරලා කවුරු කියන්නේ ඇයි මට මේ වේසජ්ජිය දෙන්නේ නැත්තේ? මට වයසට යනකොටයි මට කැම දෙන්නේ නැත්තේ? පුතා මට යුතුයකම් වාක්‍යම් කළේ නැහැ කියලා අපි එහෙම කියනවා නම් අපි දීලා තින්නේ දානයක් නෙමෙයි. අපි කරලා තින්නේ ආයෝජනයක්. ඒ ආයෝජනේ පොලියෙම ඉල්ලන්නේ. එහෙනම් අපේ පරම්පරාවේ කවුරු පොලිය ඉල්ලන්නේ නැහැ. ඒගොල්ල දන්නා මේ ගුණධර්ම වඩන්ද මේ තපස්වරු අපි ළඟ දරුව වශයෙන් ඉපදුනා. ඒගොල්ලන් තපෝවණේට පූජා කරලා සන්තෝෂ වෙනවා. අපේ දරුවා අපේ බෝධිසත්වයා අපට බෝධිසත්වයේ gedara තියාගෙන අප උපස්ථාන කරන්න විශ්වය අපට අවස්ථාවක් දුන්නා. සම්මා සම්බුද්ධත්වයට යන, අරියත් බෝධියට යන උත්තමයෙකුට ජීවිත කාලෙම සිව්පසෙන් අප උපස්ථාන කරන්න අපට අවස්ථාවක් දුන්නා. මේ කුසලයේ මදිද මේ භවෙ නිවන් දකින්න? මේ කුසලයේ මදිද මාර්ගඵල නිවන් අවබෝධ කරන්න? මේ ප්‍රඥාවෙන් මේක දැක්කනම් ඒ බෝධිසත්වයාට වචනයක් කියන්නේ එයා ඉගෙනගෙන රස්සාව කරලා අම්බ කරලා අපිට සලකන්න ඕනේ කියලා පතන්නේ. අපි බෝසත් දානයක් දීලා තින්නේ. එයාගේ බෝසත් චර්යාවට, බෝසත් පාරමිතාවට උදව් කරලා තින්නේ. එච්චරයි මේ ලෝකේ වෙන ගන්න දෙනුවක් නැහැ. සියල්ලෝ බෝධිසත්වයෝ. ආනන්දාර කඩියෝ ටික සක්විති රජවරු කියලා කියනවනම් කඩියොත් බෝධිසත්වයෝ. එහෙනම් මේ බෝධිසත්වයන්ට දාන දීලා මගේ පුතාට කන්න දුන්නා, මගේ පුතාට බොන්න දුන්නා, අපි වයසට යනකොට අපට බැලුවේ නැහැ කිව්වනම් ආයෝජනයක් වෙලා තියෙන්නේ දානයක් වෙලා නැහැ. දානේ ආයෝජනයක් නෙමෙයි. ඒක නැවත ලැබෙන්නේ නැහැ. දැන් විවන් දකින්න ප්‍රශ්නයක් තියෙනවද පස්සකම්? තවත් මොනවද තියෙන ගැටලු? දානේ දෙන්නේ නැහැ මම. කියලා කියනවා නම් ඉස්සෙල්ලාම තමන්ට කන්නත් අවසර නැහැ. ඇයි තමන්ට බඩගින්න දැනෙනකොට මේ සත්වයාට දුකයි කියලා අනුකම්පා කරලා දානේ කටට දානවා නම් ඒ දෙන්නේ දානයක්. මේ ඇතුලේ ඉන්නවා එක්කෙනෙක් විඥාණය කියලා. එයා තුන්තරා බෝධියකින් පිරුණාම් පාන්න එයාට ඒ පාරමිතා පුරා ගන්න මෙයාට දානයක් දෙනවා මම. කටින් යවන්නේ යාට දානේ. එයාව ජීවත් කරවන්න ඒකත් නවත්තන්න ඕනේ. සියලු දාන නවත්තනවා නම් ඉස්සෙල්ලාම ඒක නවත්තලා ඉන්න ඕනේ. දෙන මොනවද ගැටලු
තියෙන්නේ? මේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා. මේ ජීවිතේ ගමට ඇවිදලා මේ ගහම මැස්සේ යන්නේ. අපලෝතර භාග්‍ය බුදුරණන් සසරෙන් ඉතර වෙන්න අපිට මේ මාර්ගය පාදලා දෙන්න තියෙනවා. මේ තරම් සංසාරේ ආපු මට දැන් මේ ඔක්කොම සංකප් ලැබිලා තියෙනවා. දැන් මම මහන්සි වුණා. මට මේ ආත්මේ දෙන මේ සසර
බෑ. මේ භවයේ බෑ. මේ භවයේ සිරුරම් පාන්න බෑක්වත් මොදි. ඇයි මෑණියෝ ඉල්ලන්නේ මහන්සි වෙලා කරන්නනේ? මාන්සි වෙන්නම වෙන්න වැඩ වෙනවා. වැඩ වුණොත් කර්ම හැදෙනවා. කර්ම ඇති වුණොත් ලෝභ දේශ මොහ හැදෙනවා. ඒ කියන්නේ ඉපදෙනවා.
ස්වභාවික
මාන්සි වෙන්නපා.
ස්වභාවික ලැබෙන්න.
මගෙත් එක භාවනා කර පුත්තමේ කිටියා. තපෝවනේ අනාගාමී වලින් එයාට යන්නේ අයියා. ඇයි ඒ අනාගාමී වලින් එයාට යන්නේ නැත්තේ? එයා පතන්නේ අරියක් බෝධිය. භාවනා වැඩෙන්නේ නැහැ. පස්සේ එහෙම කෙනෙකුගේ සිතක් අපට බලන්න අවසර නැහැ. ඒක අවස්ථාවක ඇල්ලීමක් කළා මට මේ වැඩ නිමා කරගන්න ලොකු බාධාවක් බාධා හොයලා කියන්නේ කියලා. එයාගේ විඥාණයට සමවැදලා හොයලා බලනකොට ප්‍රශ්නෙ වෙන මොකවත් නෙමෙයි. එයා අරියත් බෝධියට ලෝභ වෙලා අරියත් බෝධිය පිළිබඳ යට රාගයක් ඇති වෙලා තථාගතයන් වහන්සේගේ ශාසනයේ රාතන් වහන්සේලා වගේ මමත් මේ නාම රූප වලට ඇලෙන්නක ඉන්න ඕනේ. රාසින්වත් කෙලෙස්ෙන්නේ නැති වෙදිට ඉන්න ඕනේ. එහෙම කියන ධර්මතාවයට ලෝභ වෙලා අරියක් බෝධිය පතනවා නම් ඒ බලාපොරොත්තුව තියෙනවා නම් ඉපදීමට හේතු ඇදිලා එනම් ප්‍රාප්තියේ අදහස අත්හරින්න ඒ ලෝභය අත්හරින්න අරියක් බෝධියට තියෙන ඡන්දය අත්හරින්න කියනම එදාරෑ අරහත් වුණා. එනම් අපි යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාව තුළින් බලාපොරොත්තුවකුයි ඒ බලාපොරොත්තුවට අදාළ ලෝභයකුයි ඇති වෙලා ඒ ලෝභය නැසන තාක්කල් අරියක් එන්න බෑ. ලෝභයේ ද්වේෂයේ මෝහයේ කියන ධර්මතාවෙන් එක අංශුවක්වත් ඉතුරු වෙලා තිබුණොත් හරියක් ඵලේ ලැබෙන්නේ නැහැ. එහෙනම් මාන්සියලා ගන්නවයි කියලා කියන්නේම මාන්සියනවා කියන්නේ මෙයා සාම ක්‍රියාකාරී. ක්‍රියා නැවතුනොත් තමයි රාත් වෙන්නේ. ක්‍රියා කරන තාක් කල් එයා සසර යනවා.
ඒ සන්නදිට අපි මේ මොහොතේ
කෙලෙස් වලට වසඟ නොවී සිටීම තමයි. කෙලෙස් කියන්නේ මොනවද මේ ලෝකේ? මම ඒවවා මට එක කෙලෙසයක්වත් හොයන්න බෑ. ගොඩාක් මහන්සි වුණා. කෙලෙස් මොකවත් නෑ මේ ලෝකේ. හැම දෙයක්ම මගේ දේවල් තියෙන්නේ. මට රාගය ඇති වුණොත් බැරි වෙලාවත් මම ඒක කෙලෙසයක් වශයෙන් දකින්නේ නෑ. මන් තුල රාගය තියෙන බව දැනගන්න සංඥාවක් වශයෙන් දැකලා මම ඒකට සාධුකාර දීලා යඩුව අදා ගන්නවා. ද්වේෂය මන් තුල බැරි වෙලාවත් අටගත්තොත් කලබල වෙන්නේ නෑ. තාම මන්තල තරා යනවා. මෛත්‍රී පාරමිතා මන්තල පිළිලා නැහැ. මගේ අඩුපාඩු තාම තියෙන බව තේරුම් අරගෙන ඒ ද්වේෂයට සාධුකාරයක් දීලා මම ඒක අදා ගන්නවා. මේ විදිහට මේ ලෝකයේ සෑම ක්ලේශ ධර්මයක්ම අපේ ගුණධර්ම පුරන්න උදව් කරනවා. අරියත් බෝධියට මාර්ගය පෙන්වනවා. තථාගතයන් වහන්සේ ජීවමානව ළඟින්දගෙන අතින් අල්ලාගෙන එක්කන් වෙනවා වගේ මේගොල්ලෝ අපට කමටහන් දෙනවා. ඒ කෝණයෙන් බැලුවම මේ ලෝකයේ කිසිවක් කෙලෙස් නැත. හැමදේම ධර්මය.
ඒක ඒ දැන් මන් තුළ මොනහරි අඩුපාඩුවක් දැකීම තමයි මගේ මාර්ගය.
හැම දෙයක් තුළම තමන්ගේ අඩුව දකින්න ඕනේ. ලෝකයේ අඩුව දකින්න.
මගේ අඩුව දකින්න.
මෑණියෝ මෙතන අසංවරව කෑගාලා සුරුනාම ඒ අඩුව මන් දකින්නේ. මම දකින්නේ මෑණියෝ සංවරව බින් බලාගෙන රාත් තෙරණියක් වගේ ඉන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වුණා. බලනකොට මෑණියෝ එහෙම නැහැ. එහෙනම් මම බලාපොරොත්තු ඇතුව මෑණියෝ දිහා බලපෙකයි වරද? මම බලාපොරොත්තු වුණොත් මෑණියෝ කෑදගා මෙතන සංවරව ඇතිරෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වුණොත් එහෙම ඇතිරෙන්න මම සන්තෝෂයි. මගේ බලාපොරොත්තු ඒක. එහෙනම් අපි බලාපොරොත්තු හදාගෙන ඒකට අනුව මේ ලෝකේ පවතින්නේ නැහැ කියලා පොරබැද්දාම අනුන්ගේ වරදක් තියෙනවද නෑ අපේ වරද මං තපෝවනේ වාඩි වෙනකොට මං ගත්ත පළවෙනි කමඨාන තමයි මේ ලෝකෙකට කවදාවත් නිෂ්කලංකව ඉන්න බෑ කියන මානසිකත්වයෙන් මං හිටුවා ඇයි නිෂ්කලංකව ඉන්න දෙන්නේ නැහැ කුරුල්ලෝ කෑ ගන්නවා සත්තු කෑ ගන්නවා ඒ සත්තුන්ගේ කටවල් වන්න ප්ලාස්ටර් මං ළඟ නැහැ එතකොට ඒ සතුන්ගේ කටවල් වලට ප්ලාස්ටර් දැම්මම කෑම කන්න පැයක් ඔය ප්ලාස්ටර් ගලවන්න ඕනේ නැවත ගන්න ඕනේ උලන් ඔක්කොම කඹ දාලා බඳින්න ඕනේ ඇයි නැත්තම් ගස්කොලන් එල්ලෙනකොට සද්ද ඇෙනවා මේ එකක්වත් මට නවත්තන්න බෑ සතරමා භූතයාගේ කම්පණය නවත්තන්න පුළුවන් කමක් නැත්තම් මාවම නවත්තන එකයි මම කරන්න ඕනේ ඒ නිසා සද්ද තියෙන ලෝකයක ඉන්න මං කැමති වෙනවා කියලා කිව්වම එදා ඉඳලා සද්ද මොකවත් මට ප්‍රශ්න නෙමෙයි. සද්ද නැති ලෝකයක ඉන්න ඕනේ කිව්වම කුරුල්ලන්ට ගල් වලින් ගාන්න හිතෙනවා, ප්‍රදේශය අත්හැරලා යන්න හිතෙනවා. ඇයි? පුදුමාකාර දෘෂ්ටි කැළඹිලා. සද්ද තියෙන ලෝකයක මං ඉන්න කැමති කිව්වම කුරුල්ලෝ කෑ ගන්නවා. මං බලාපොරොත්තු වෙන්නේ තේක සන්තෝෂෙන් ඉන්න සිත නිවෙනවා. වෙනත් බලාපොරොත්තුවක් ඇති වුණාම ඒකට ආස්පසීම විරුද්ධ එකක් ඇති වෙනවා. මම ගෙදරින් යනකොට අම්මගෙන් ඇහුවා මම දෙයින් පස්සේ ආයේ ගෙදර ඉන්නවා අම්මට දුකයිද නෑ පුතා ඉපදෙන්න කලින් බඩේ ඉන්නකොටම අපි කේන්දරේ ඇදුවා පුතා කේන්දරේ තියෙන ඉපදෙන්න තාපසෙක් කියලා ඉපදුනාන් පස්සෙත් ඇදුවා ඒකෙත් තියෙන තාපසෙක් කියලා එහෙනම් අපි දන්නවා කවදරි යනවායි කියලා ඒ නිසා අපි ඉතදාගෙන ඉන්නේ කවදාවත් පුතා අපට ලැබෙන්නේ නෑ කියලා ඒ නිසා ඒ බලාපොරොත්තු අනුව මේක සිද්ධ වෙන්නේ ඉන්න පුතා යන්න අපි බලාපොරොත්තුනේ අපෙන් යනවා කියන එක. ඒක සිද්ධ වෙලා ඒක යන්න. නෑ පුතා පෙත් එක ඉන්න ඕනේ අපි කියන කෙනා බඳින්න ඕනේ අපිත් එක්ක ජීවත් වෙලා අම්බ කරලා දෙන්න ඕනේ කියලා එහෙම එකක් ඇදුවොත් අද අපි අඳනවා. අපර වාව ගන්න බෑ. අපි හදාගෙන ඉන්නේ පුතා අපෙන් යනවායි කියලා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි මේ වෙන්නේ. අපි බලාපොරොත්තුෙන් ඉතකු දෙන්නේ. ඒක ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. එහෙනම් මේ ලෝකේ බලාපොරොත්තු ඇති කිරීම තමයි දුකට මුල. ඇයි අපි බලාපොරොත්තු වෙන්නේ? සිදු වුණාට පස්සේ බලාපොරොත්තු වෙනවා. ඇයි ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ ඔස්ට්‍රේලියාවේ මේ මාත්‍යයි පවුලේ කටි යව්වේ නැත්තේ කියලා මම බලාපොරොත්තුෙන් හිටියානම් ඒක ගැන කල්පනා කරන හැමදාම මට දුකයි. ආවට පස්සේ හිතනවා නම් ධම්මගවේෂී හැඳුරෝ මේ කට්ටිය එව්වා ඒක මම බලාපොරොත්තුෙන් ඉඳලා තිනේ නම් ඒ කට්ටියට මම මොනාරි කතා කරන්න ඕනේ ධර්ම කාරණා. ආවට පස්සේ බලාපොරොත්තු වෙන්නේ. හොඳට මිරිසට ව්‍යංජනත් එක බත් ඕනේ කියලා ගින් වාඩි වුණාම කීයෝ දීපති අද ඇවිල්ලා තින්නේ. අර මිනිසුන්ට ගාන්න තරම් තරහා ගේම් බැලුවන් පස්සේ කිරියෝ දීපති අද කිරියෝ දීපති එක්කම දානේ වළඳනවා කියලා බලාපොරොත්තු දැක්කට පස්සේ හදනවා. දැන් සන්තෝෂයෙන් වළඳනවා. හැමදේම කර්මය පරිසිට විඥාන ඥානය කියන්නේ පුංචි ඥානයක්. ඒක මේ විඥාණයට ප්‍රත්‍යක්ෂ කරන රිවයින් කරන ක්‍රමයක් තියෙන විඥානේ. මේ පෘථිවි හැම දෙයක්ම දකුණෙන් වමට භ්‍රමණය වෙන 8 කිලෝමීටර දායක වේගයකින්. ඒක පටිසෝතගාමීව අනිත් පැත්තට කරකවම රිවයින් වෙනවා. පිටිපස්සට තියෙනది. ඉස්සරහට වැඩිපුර වේගෙන් ෆෝවර්ඩ් කරුවාම ඉස්සරහට වෙන දේ බලන්න පුළුවන්. ඒ ඥාන දෙක වඩන්න පුළුවන් මාස 3. ඒක වඩපු කෙනෙකුට ප්‍රශ්නයක් නෑ. බලනවා මේක මේම තමයි වෙන්න තින අද හම්බෙන්නේ අලහොද්දයි සම්බෝලේ විතරය දැක්කා. ඒක ඒක දවල් දානිය දැක්කා දැන්. ඒ නිසා බලාපොරොත්තු හදනවා එනම් කිරියෝදී පොලිස් සම්බෝලේ එක මම වළඳනවා කියලා ඒ සිටිවිල්ල බලාපොරොත්තු හදාගෙන යනවා ඒකම හම්බෙනවා. ඒ ඥාන දෙක වඩලා නැති කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මොනවා ලැබෙයිද කියලා. එනම් එයාට තියෙන දක්ෂකම එහෙම බලාපොරොත්තු හදන්න නැතුව කර්මයට පරිසම් දෙන්න හරිනවා. කර්මයේ පරිසම් දුන්නට පස්සේ ආ මේක තමයි කර්ම ඊටිපස්සේ බලාපොරොත්තු හදනවා. ඒක පොරෝගෙන නිදා ගන්න එකට වෙනුවට නිදාගෙන පසුව පොරෝනවා වගේ කර්මයට පරිසම් දෙන්න ඇරලා පස්සේ ඒකට අදාළ බලාපොරොත්තු පිටිපස්සෙන් හදනවා. එතකොට කලම්බිල්ලක් ඇති වෙන්නේ.
ඒ භාවනාව වඩා ගන්න.
මේකට ඉස්සෙල්ලාම කෙලස් ටික අයින් කරන්න ඕනේ. කෙලස් අයින් කරන්න පංචේන්ද්‍රිය භාවනාව කරන්න ඕනේ. පංචේන්ද්‍රිය භාවනාව කරන්න නම් ඉස්සෙල්ලාම සිත නිවන්න ඕනේ. ඒකට සමාධිය වඩන්න ඕනේ. සමාධියට එන්න නම් ඉස්සෙල්ලාම විදර්ශනාව වඩන්න ඕනේ. විදර්ශනාවෙන් දැක්කේ නැත්නම් සමාධිය වැඩෙන්නේ නැහැ. විදර්ශනාව වඩන්න නම් සතරමහා භූත පිළිබඳ සතරමහා භූත භාවනාව වඩන්න ඕනේ. ඒ ටික වඩන්නේ ඉස්සෙල්ලාම එක ස්ථාවරයට එන්න ආනාපාන කරන්න ඕනේ. භාවනා 11කට පස්සේ 12 වෙනි එක තමයි අරක සිත රිවයින් කරන එක. ඕනම කෙනෙකුගේ සිතට සමවැදලා රිවයින් කරලා ඒගොල්ල කවුද කොතනින්දලා දෙන්නේ? මෙතනින් පස්සේ කොතනට යන්නේ? හැබැයි කදින්නා දාන වේරමණිසික්කාපදේ. ඇයි මේ මෑණියෝ කොතනද යන්නේ කියලා බලන්න මට අවසර නැහැ. අනවසරේ මම බැලුවා මං හොරකම කරලා. එයාගේ පුද්ගලික විස්තරය අවසරේ නැතුව මම බලලා පර්සනල් ඩයරි එක කියවලා. එයාගේ සම්පූර්ණ විස්තරය දැන් මම දන්නවා. ඒ කෝණයෙන් තමයි මම ගනුදෙනු කරන්නේ. ඒ කියන්නේ මං එයාට අනවශ්‍ය විදිහට ගනුදෙනු කරනවා.
එතකොට
කෙනෙක් ඇවිල්ලා මගේ අඩුපාඩු තියෙනවා මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අවසර දුන්නොත් අපට ඒක ධර්මානුකූල එකඟ නම් ඒ ඉල්ලීම එයාගේ විතරක් බලන්න අවශ්‍යයි නැත්නම් හොරකමක් ඒක. බුදුහාමුදුරුවෝ දන්නවා ජේතවනාරාමයේ වෙන සෑම සිදුවීමක්ම. බුදුහාමුදුරුවෝ දන්නවා කෙනෙක් එනකොටම මම කියන්න දෙන්නේ මොනවද කියලා. ඒ තාන මොකද්ද පින්වත මේ ප්‍රශ්නේ කියලා. ඇයි බුදුහාමුදුරුවෝ දන්නේ නැද්ද? එයා කියන්න දෙන්නේ මොනවද? ඇයි මේ ප්‍රශ්නේ හාන්නේ? ඒකේ මුලත් ටිකක් දන්න. ඇයි ඒ මාන්නේ? බුදුහාමුදුරුවෝ මේ මනුගේ සිත් අනවසිතට බලන්නේ. හොරකමක් ඒක. පර්සනල් ඩයරි එක කියවන්න අවසර නැහැ. එහෙම නේද පස්සකම්.
එතකොට ඒ භාවනා වඩන වඩා ගන්න තමයි
වඩනවා කියන එකට වඩා වඩා ගන්න කියන එක හොඳයි. වඩා ගන්නවා වගේ පොඩි ළමයි භාවනාවම තමන් බවට පත් වෙනවා. දරුවා ඇවිදින්නේ වඩා ගත්තන් පස්සේ අපි යන වේගෙට තමයි දරුවත් යන්නේ. අපි නවතින තැන දරුවත් නවතිනවා. ඇයි? එයා වඩාගෙන ඉන්න නිසා. භාවනා වඩනවා කියලා කියන්නේ භාවනාව බවට පත් වෙනවා. මේ ලෝකයේ හැම දෙයක්ම භාවනාව තුළින් දකිනවා. භාවනාව තුළින් ඇහෙනවා. භාවනාවම බවට පත් වෙනවා පුද්ගලයා ස්වභාවය අතුරු දාන් වෙලා.
එතකොට සන්නාස දැන් අපි භාවනා මධ්‍යස්ථාන වලින් දැන් පින්දීම ඇකිලීම කරලා විරුකුල් භාවනා කරලා දැන් රකයට ආසනම් කය අතාරින්න ඕනේ කියලා. කය අතාරින්න විරුකුල් භාවනා කරන්න ඕනේ.
දැන් මෑනියෝ කැතයි. මෑනියෝගේ ඉසේ කෙස් නැහැ. මෑනියෝ දත් නැදලා නැහැ. මෑනියෝ අපිරිසිදුයි. දාඩිය පෙල්ලද මේක පිළිකුල් භාවනා. මේක වැඩුවාම මෑනියෝ කෙනෙක් ප්‍රසාදය තියෙනවද අප්‍රසාදය තියෙනවද? අප්‍රසාදය. අප්‍රසාදය කියන්නේ ද්වේෂය. ඒතකොට මම වඩලා තියෙන ද්වේෂයනේ. භාවනා කියලා වෙන එකක් නෙවෙයි වැඩිලා තියෙන්නේ. දැන් මේ උපාසක මාත්‍ය දිහා බැලුවාම පින්වත් උපාසක මාත්‍ය මෙච්චර වීදම් කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න ආවා. මෙයත් බෝධියක් පතනවා. අරියක් බෝධිය නම් මේ බෝධිසත්වයාට මොනවද කියන්න ඕනේ කියලා ප්‍රියමනාප වෙනවා. කතා කරනවා. මෙයා දැක්කම මං අපිලිකුල් කරනවා. මේ මල මූත්‍රා ගොඩක් ආවා බලන්නකො සෙමසුටු ගොඩක් ආවා මේ කැත කුණු ගොඩක් එක කොහොමද මේ ගනුදෙනු කරන්නේ මිනිස්සු කියන්නේම සම්පූර්ණ ඇවිදින කුණු ලොරියක් නේ උදේ පාන්දර කුණු ලොරියක් පාක් කළානේ මෙතනට ගෙනල්ලා ගන්ධ සාරේ බෑ කියලා ඕම හිතනවා කතා කරන් තියා ළඟ ඉන්නවත් හිතෙන. ඒක ද්වේෂෙනේ මං වඩලා තින්නේ. පිළිකුල් භාවනාව තුළින් ද්වේෂේ වඩනවා නම් මාර්ගේ වැරදිලාද අරිගින්ද? වැරදිලා. පිළිකුල් භාවනාව වඩන්න කිව්වේ ඇයි කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. තථාගතයන් වහන්සේ මේ ලෝකේ ඉන්න සෑම මොහොතක් ගන්න කියපු ධම්මපද පෙරලලා බැලුවාම ඒක තුළ තියෙන ධර්මතාවය කියලා නිම කරන්න බෑ. පිළිකුල් සූත්‍රය ආරම්භ කරනකොට ඒකෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යමක් අපට ප්‍රියයි නම් ඒකට කාම ඡන්දය ඇති වෙනවා නම් අයිති කරගැනීමේ අවශ්‍යතාව වැඩි නම් ඒ ඇති වෙන කර්මය වළක්වන්න අරකේ තියෙන වටිනාකම අයින් කරන්න බලාපොරොත්තු අයින් කරන්නයි පිළිකුල කරන්නේ. එතකොට ඒ වස්තුව පවතිනවා. ඒ වස්තුව නිසා ඇති වෙන කර්මේ නවතිනවා. එපා වෙලා දකින්නත් අකමැති වෙලා නිඳා කළ අපාස කළ ඒ මට්ටමට යනවායි කියලා කියන්නේ එයා අනිත් පැත්තට ගිහින් වැරදි පැත්තට ගිහින්. මේ වටාහත ලස්සනයි. දැන් මේකේ ලෝභයක් ඇති වෙලා ලස්සනයි කියනකොටම ලෝභය ඇති වෙලා අව වෙලා ඉවරයි. එතකොට මම මොනවද කරන්න ඕනේ? මේ වටාහත නිර්මාණය කරලා තින්නේ කායික සංවරය පිණිස. එහෙනම් බණ කියනකොට අතපය ඒට මෙට ඉස්සෙනවා නම් අසංවර නම් උන්වහන්සේගේ සීය පීඨවල ඒ සංවරභාවය අදා ගන්න මේක සුදුසු කෙනෙක් පරිහරණය කළාට කමන්නේ. මමත් පරිහරණය කරනවා සුදුසු කෙනෙක් පරිහරණය කළාට කමන්නේ. දැන් මගේ කාමරෙකින් අංග ගන්න මට හිතෙනවද? නැහැ. ඇයි අරක පිළිකුල් කළා? කොහමද වටිනාකම අයින් කළා? ලෝකෝත්තරව දැක්කා. ඒක තුළත් එක තියෙන බැඳීම නැති කළා. ඒ නිසා ඒ වස්තුවේ ඒ තැන්වල තියෙන අවශ්‍ය නම් පරිහරණය කළ නිවනට පරිහරණය කළා තිබ්බා. මේ නාම රූප පරිහරණය කරන්න අපිට නිවන් යන්න බෑ. එහෙනම් මේ නාම රූප වලින් තමයි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ. අතුරා දකින්න නාමයක් රූපයක් ඕනේ. ඒක තමයි ද්වේෂය දැනගන්නේ. මිතුරා දකින්න ඕනේ ලෝභය දැනගන්න. එහෙනම් මිතුරා කියන අතුරායි කියන නාම රූප නැතුව අපිට මේ ලෝකේ අපේ ලෝභ දේශ මොහ තේරුම් ගන්න බෑ. එහෙනම් වනේ ඉන්නකොට ගොඩාක් ගස් තියෙන තැන් වලට කැමතියි. ඒවන තියෙනවා තෙමෙන්න. එහෙනම් මේක හොඳයි කුටියකට කියලා එතනකින් වාඩිලා බලනවා. ඒ කියන්නේ යා ලෝභෙන් බැඳිලා. ඒතකොට නෑ මම අද ඉඳලා පොළ නැති ගස් වල ඉන්නවා කියලා පිච්චි පිච්චි අවුව යට ඉන්නවා පොළ නැති. ද්වේෂය වඩනවා. එහෙනම් ලෝභයයි ද්වේෂයයි දෙකම වඩනවනේ. මගෙන් ඇවිල්ලා ආවා ස්වාමීනි ගොඩාක් පොළ තියෙන ගා යට ඉන්නේ. අයි කියලා. මම එතකොට තමයි එලියට ගිහින් බැලුවේ ගයි පොළ තියෙනද එච්චර කියලා. ඇත්තටම ගොඩක් කොල්ල තියෙනවනේ කොහමද දැක්කේ කොල්ල කියලා ඇහුවා. නෑ මම දැක්කා. ඒතර භාවනාව වැඩි වෙන්නේ නැද්ද කියලා. මොනසකම කොල්ල දැක්කනම් භාවනාව වඩලා නැනේ. මගේ ගායට ඉන්නම් මම දැක්කේ නෑනේ කොල්ල. එහෙනම් මේක තමයි මට සුදුසුම දේ. ඇයි මම ඒක දැකලා නැහැ? මට එහෙම බැඳීමක් නැහැ. දෙමෙන්න නැති නිසා මම දැනගත්තා දෙමෙන්න නැත්නම් ඒකත් කර්මයක් තමයි කුසලයක් මට පරිසම්තුන නැක සන්තෝෂෙන් හිටියා. එළියට ඇවිල්ලා ගාඩියා බලන්න මට අදහසක් පහළ වුණේ නැහැ. එහෙනම් මේ විදිහට මේ ලෝකේ තියෙන සෑම නාමයක් රූපයක්ම නිර්මාණය වෙලා තියෙන අපේ නිවනට අපට කමඨාන් වශයෙන්. එහෙනම් මේව දකින්නකොට කැමැතිය තියෙනවනේ ඒ කාම ඡන්දයෙන් අපි ගැලවෙන්නේ කමඨාන. එහෙනම් සෑම නාම රූපයක්ම පාවිච්චි කරලා අපේ කෙලෙස් ටික නිරෝධ කරගන්නවා. නිරෝධ වෙනකොට ඒවත් නිරෝධ වෙලා යනවා.
එතකොට ස්වභාව දහමත් එක්කම පරිසරේ කාකවුරුත් එක්කම තර අපි එක ධර්මතාවයක් වඩන්නේ නේ.
නැත්තම් නෑනේ. දැන් දායකයෝ ඉන්න තැන දායක් ඉන්නව හොඳට සලකනවා. පාක් ඉන්නව සලකන්නේ නැහැ. අර පස් දෙනා අර දා දෙනාට වඩා කමඨාණක් අපට දෙනයි. අර කට්ටිය කෙරේ ඇති වෙන තර ද්වේෂය ප්‍රියමනාපව කතා කරන්න බෑ. ඒගොල්ලෝ දකින්නකොට ඒගොල්ලෝ කියන අපෑදීම මේ ඔක්කොම අපේ ඇතුළේ තියෙන අඩුපාඩු. මේගොල්ලෝ ಗುಣ කියනවා. කිරිපැණි වගේ අනේ පුතේ අනේ මගේ දරුවේ කියලා වඩා ගන්නත් එක්ක ලඟ වෙනවා. එච්චර ආදරේ. මේගොල්ලෝ අපි තුල තියෙන හොඳ ටික පෙන්නනවා. අර කට්ටිය ඇංගිලා තියෙන නරක ටික පෙන්නනවා. දෙන්නම එකතුලා කමටහන් දෙනවා. කුසලේ පැත්තේ මෙච්චරක් තියෙනවා. මේක තව වැඩි කරගන්න. අකුසලේ පැත්තේ ඇංගිලා මෙච්චරක් තියෙන මේකත් අදා ගන්න. ඒකෝ දෙන්නම එකතුලා අත්තකිල මතාන යෝගී කාමසුකල්ලි කාන යෝගිත කමටහන් දෙනවා. අපි තාන්න මේගොල්ලෝ දම්පැන් දෙනවා. අර මිනිස්සු කිසිම සීලයක් නැ දම්පැන් දෙන්නේ නැහැ. මේක අපි මේ පටවි මට්ටමින් දකින්න ඕනේ. ඉහළ තලයෙන් දැක්කාම යාට පෙන මේ අන්ත දෙකට කමටහන් දෙකක් එනවා. මේගොල්ලෝ ඇවිල්ලා සුඛ පැත්තෙන් කමටහන් දෙනවා. මේගොල්ලෝ හොඳට දම්පැන් දෙනවා, කතා කරනවා, කකුල්ෙම අතගාලා වඳින්නේ. කොහොම මෙච්චර ශ්‍රද්ධාව කියලා. එතකොට අපිට එතන මේ මිනිසුන්ට ආශිර්වාද කරන්න ඕනේ. එම්බ්‍රිසාවක් ඇදෙන්න බෑ, කිමුන් යන්න බෑ, දුවගෙනකින් පිළිත් කියනවා. අර මිනිසුන්ට එම්බ්‍රිසාව වුණා කියන් බලන්නකො මේ මිනිසුන් නියුමෝනියා හැදෙන්නේ නැහැ නේ බලන්නකො. ඒලා තව සාප කරනවා. එහෙනම් මේ මිනිස්සු සුඛ පැත්තේ තියෙන අඩුපාඩු ටික පෙන්න ඇලීමෙන් ගැටීමෙන් ප්‍රත්‍යයට අපි යන පැත්ත. අර මිනිස්සු අත්තකිලමණු මතාන යෝගින් මේ ලෝකේ දුකට තියෙන ඔක්කොම අඩුපාඩු ටික පෙන්න. එහෙනම් මිනිස්සු දෙන්නාම අපට උදව් කරනවා. ඒ උදව් ගන්නෑ. සබන් කෑලි අර මේ ටූත් පේස්ට් ටික පුරවලා අපි වලාගෙන ඉන්න. මොකවත් අඩුපාඩු හදලා නැහැ. බලන්නකොට මේක අඩුපාඩු හදන්න කමටන් දීලා තියෙන්නේ. නිවනට බාධා මොකවත් නෑ. කවදද රාත්‍රියෙන් මේ දිනයක් කියන්න බෑ. බාධා නැත්නම් අපට මේ මොහොතේ ඉඳලා මාර්ගේ වඩලා අඩුපාඩු හදන්න පුළුවන්. ඊයේ වඩපු නිසා තමයි සාරාංශක කල්ප ලක්ෂයක් ඒ බෝධිසත්වයන්ට ගියයි වීරිය කියලා කරුණක් වැඩුවා. වැඩ නිමා කරන කෙනා වීරිය වඩන්නේ නතර කරනවා. තථාගතයන් වහන්සේගේ නිර්වාණ මාර්ගයේ ලේසිම කමඨාන තමයි ආයතන හයේම වැඩ නවත්තලා දාන එක. කොහොමද නවත්තන්නේ? අද ඉඳලා භාවනා කරන්න එපා. භාවනාවට එයාගේ පාඩුවේ කෙරෙන්න අරින්න. මේ ලෝකෙ හැමදේම කර්මානුකූල වෙනවා නම් මොකටද අපි එකක් කරන්නේ? කරන්න අවශ්‍ය නැහැ. හැමදේම යාපත් ලෙස කෙරෙනවා නම්, කෙරෙන හැම දෙයක්ම නිවනට අදාළ නම්, හැමදේම වෙන්දැරලා බලාගෙන ඉන්නවා. මම අවසාන කාලේ වඩපු භාවනාව. භාවනා කරන්නේ නැහැ. භාවනා කරන්නේ නැහැ කියන එක පිළිබඳ 100න් ඉන්නවා. ඒක තමයි චිත්තානුපස්සනාව.
එහෙනම් මම කිව්වා දැන් කඩින ආරාධනාවට මම මෙන්න යනවා කියලා කිව්වා. මට ගිහිල්ලා ඉවරලා පුළුවන් වෙලා කිව්වා භාවනා කරන්න කියලා. මම කිව්වා එයාට මගේ හිතේ ආපු දෙයක් ඒක ඉබේම නෑ. මට ඒක හැම වෙලාවෙම ඉතින් මට මේ මුළු හැම දෙයක්ම මට භාවනාවක් කියලා ඉවරලා. එයා කිව්වා ඉතින් එහෙම නෙමෙයි ගිහිල්ලා පරියංක භාවනාවක් කරන්න ඕනේ කියලා. නැතුව මේ
ඒ අවබෝධය ඇතුලේ තියෙන නිසා තමයි මේ කමටහන මන් දුන්නේ. භාවනා නොකර භාවනා කරන බව දැනගන්න. මේ බලන්නේ භාවනාව මොකද්ද? මට මේක පේන බව දැනගෙන 100න් ඉන්නවා. ඇයෙන්නේ භාවනාව. ඇයෙන බව දැනගෙන 100න් ඉන්නවා. සිතෙනවා, කලබල වෙන්න එපා. සිතෙන බව දැනගන්න. ඒ දැනගෙන ඒක තුල ඉන්න. ඒක භාවනාව. සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව මේ ලෝකයේම තනම පවතිනවා. අපි සතර සටිපට්ඨානේ පොතේ හොයනවා. තථාගතයන් වහන්සේ මොන පොතෙන්ද බැලුවේ? බම්බයක් විතර උස තියෙන මේ කයේ පොතෙන්. එනම් මේ සතර සටිපට්ඨානය කියන්නේ සම්පූර්ණ මේ කායික ධර්මතාවය. අභිධම්ම කියලා කියන අභි කියන්නේ අභ්‍යන්තරේ. අභ්‍යන්තරයේ තුල පවතිනා ධර්මතාවය. ලෝභ දේශ මොහ පිළිබඳ ඇතිවෙනා වූ චෛතසික, අලෝභ අධ්‍යේස අමෝහ විරාග කියන චෛතසික. මේ ටික තමයි චෛතසික 121. අභිධර්මයේ පවතින සම්පූර්ණෙන් ඇතුලේ. එළිය එකක් නෙමෙයි, ඒක පොතේ එකක් නෙමෙයි. ත්‍රිපිටකයේම Taman තුල තියෙන ඕනම සූත්‍රයක් කියන්න මම මේක මේ කොටස් 32 කී තියෙන පවතින ක්‍රමවේදය කියන්න. Taman තුල පවතින 84 දාන ත්‍රිපිටකයේ එළියෙන් හොයන්න ඕනේ. අපි තුල ත්‍රිපිටකයේ තියෙනවා ප්‍රඥාවට සමවැදුනා මෙයා දන්නවා ත්‍රිපිටකයේ අමතනම තියෙනවා. කේසී සූත්‍රය ගත්තාම පොතේ නෙමෙයි කේසී ඉන්නේ ඇතුලේ. අස්සය කියලා කියන්නේ සිතට සිත පාලනය කරන ක්‍රමවේද 4. ගාලා බැනලා සිත තරවටු කරලා නැහැ, එහෙම කරන්නේ නැහැ, මේ විදිහට ඉන්න ඕනේ කියලා හදන ක්‍රමයක් තියෙනවා. සිතට අනුකම්පා කරේම කරන්න එපා, මේම හිතුවාම වට කෙලෙස් ඇති වෙනවා, ඉපදෙනවා, නැවත නැවත දුක් වෙනවා, එහෙම කරන්න එපා, අනුකම්පා කරන්න, මේ භවේ නිවන් දකින්න මේ දේවල් කරන්න එපා කියලා බදාපත් වෙලා හදන ක්‍රම. වැරදි කරනකොට තරවටු කරනවා, හොඳ දේවල් කරනකොට අනුකම්පා කරනවා, තවත් ක්‍රමයක්. මේ සිත මේ තරම් කෙලෙස් අදලා සංසාරයෙන් මේ කායට මෙච්චර දුක් දුන්නා, මේ සිත ඉතුරු කරන්නේ නැහැ කියලා නැවත කෙලෙස් ඇති වෙන්නේ නැතිද රාත් කරලා දානවා, මරලා දානවා. කේසි සූත්‍රයේ මේ කයෙන් ගත්තේ භාග්‍යතුන් වහන්සේ. හැම සූත්‍රයක්ම කයේ තියෙන. ලියන්න බැරි කෙනෙකුට පෑන දීලා මේකෙන් ලිව්වත් පුතා ඕ අනිවාර්යයෙන්ම ලියවෙනවා. පෑන කොහෙර තැනක තියලා තද කෙරුවත් මේක ලියවෙනවා කියලා කිව්වම ලියයි. හැබැයි අයන්න ලියයිද කියන එක පිළිබඳ අපට සැකයක් තියෙනවා. ඒ නිසා අපි අතින් අල්ලලා අයන්න කියන්නේ මේම තමයි පුතා පෑන ලියවෙනවා. ලියවෙන පළියට මොනවාරි ලියලා බෑ, අයන්නම ලියන්න ඕනේ. ඒ නිසා අයන්න ලියන්නේ මේමයි කියලා කිව්වම එතනින් පස්සේ අයන්න ලියනවා. ඒ වගේ අර මූලික අවබෝධය සිත කියන්නේ මොන වගේ එකක්ද, මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද, මේ එකම දේ දකිනකොට මට ලෝභය ඇති වෙනවා, තව කෙනෙකුට ද්වේෂය තියෙනවා, එන වඩු කෙනෙකුට පෙන්නලවල ගාප් පෙන්නලා මේ ගා කොහොමද කිව්වම කියනවා, නියම තවිතියක් හදන්න පුළුවන්, අල්මාරි දෙකක් හදන්න පුළුවන් කියලා ලෝභය ඇති වෙනවා. ගස් කපන කෙනෙකුට පෙන්නුවම කියන එක නම් බාල්ක තුනක් කපන්න පුළුවන්, උළුවව දෙකට ලී කපන්න පුළුවන් කියලා. වන සම්පත් වලට ආසා හිතෙන තාපසයට පෙන්වම යා සාධුකාරයක් ඉදිලා කියන ප්‍රයාගිද ගා මන් ටික දවසක් භාවනා කරන්නද මේකට එයා ඒ ගා පරිස්සම් කරනවා, කොලයක්වත් කඩන්නේ නැහැ. එයාට බොණ්ඩ හම්බෙන පැන් ටික ගලට මේ ගා මුලට වක් කරලා එයා සන්තෝෂෙන් බලාගෙන ඉන්නවා. මට එපා, මාව ආරක්ෂා කරන, මට ප්‍රාණවායුව නිෂ්පාදනය කරන ඔයා බොන්න මේ වතුර ටික කියලා වතුර ටිකක් පූජා කරනවා. එයා ආදරේ ගාට. එනම් තුන් දෙනෙක් එකම ගා තුන් ආකාරයෙන් දැකලා. මේ ලෝකේ හැමදේම දකින කෝණයට අනුව වෙනස් වෙනවා. මේ වටාහත ඇති සම්මා සම්බුද්ධත්වයට පාරමිතා පුරන්න. මේ වටායත ඇති බලාගෙන ඉතනම rahat වෙන්න. භාග්‍යතුන් වහන්සේ මේ වගේ වටාහතක් දීලා මානෙනි මේක පාවිච්චි කරන්න ආයෙන සංවරය පිළිබඳව කියනවා. මේක අනුමෝදන් කළේ සංවරභාවය නැති නිසා නේද? එහෙනම් තථාගතයන් වහන්සේ මේම දෙයක් හිතලා මේ වගේ දෙයක් අතට දෙන්න මං කොච්චර අඩුපාඩුත් එක්ක ඉඳලාද? එහෙනම් මගේ අසංවරභාවය නිසා භාග්‍යතුන් වහන්සේට විනාඩියක් මේ පිළිබඳව කල්පනා කරලා මේක දේශනා කරන්න සිද්ධ වුණා. එහෙනම් මං සංවරව ඉන්නවා නම් විනයට අනුව ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේගේ සරණෙකින් අරියත් බෝධියෙන් පිරිනිවෙන්න සබ්බදුක්ඛ නිස්සාරණ කියපු මානෙක් මම. එහෙනම් මම දුක නිවන්න වැඩ කරන්න ඕනි කියලා ඉන්නවා නම් මේ වටාතේ දා දේශනා කරන්නේ. මේක අවබෝධ කරගෙන වටාතේ අවශ්‍යතාවය නැතිකලොත් එයා rahat වෙනවා. හැම දේ තුළින්ම දකින්න කෝණය ප්‍රඥාවට අනුව වෙනස් වෙන එක. තේ ටික හදලා ගිලම්පස් වශයෙන් පූජා කරන ප්‍රඥාව තිබුණ තේ ටික අතට ගන්නකොට රාත් වෙන්න පුළුවන්. කොහොමද ඒ ධර්මතාවය සිදුවෙන්නේ? වැවේ වතුර තියෙනකොට කවුරු හරි කිව්වද අපේ හඳුනේ මේ මේ වැවේ වතුර ටික ගිලම්පස් වහන්සේ වළඳන්න කියලා කිව්වද? එහෙම කිව්වේ නෑ. තේකොළ ටික දීලා අපට කිව්වද මේක ගිලම්පස් මේක බොන්න කියලා? බොන්න බෑ, ඒක දූවිලි. එන එක රක් කරලා ඒක පදමට මේව කරලා සීනි දාලා හදලා පිරිසිදු කෝප්පයකට වක් කරලා දැන් දෙනවා. ඒත් දෙන්නේ වැවේ වතුර ටිකයි අර තේකොළ ටිකයි. දැන් ගිලම්පස කියලා අලුත් නමකුත් අදලා. දැන් ඒක පූජනීයයි. ඒක දුන්නා මාක්පල යානිසංසයි. සසරේ කවදාවත් තිබාවක් ඇදෙන්නේ නැහැ. සංසිඳෙන්න වතුර හම්බෙනවා. මේක කොහොමද මේ වැවේ වතුර ටිකට මේ මොන්නේ දකින්න ඕනේ? එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම ධර්මානුකූල වෙනස් කරගත්තා. මේ ධර්මානුකූල භාවයට වටිනාකමක් ලැබෙනවා. පූජනීය භාවය ලැබෙනවා. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. මේ හැම නාමයක් රූපයක් තුළින් මේ ධර්මයේ දකින්වන ගිලම්පස තුළින් ඒක ලස්සනට පිළිවෙලට දෙනකොට ලෝභය මන් තුළ ඇති වුණා. ඒ මිනිස්සු දෙන මේ ගිලම්පසේ වටිනාකමට ලෝභය ඇති වුණා. අනේ කෝපයක්වත් ඕදලා නැහැ. අපිරිසිදු එකේ මේ මිනිස්සුන්ට කිසිම මොලයක් නැහැ, ඇස්තෙන්නෙත් නැහැ කියලා ද්වේෂය ඇති වුණා. එහෙනම් වැවේ වතුර වශයෙන් තියෙනකොට ලෝභ දේශ ඇති වුණේ නැහැ. එහෙනම් ලිඳේ වතුර වශයෙන් තියෙනකොට ලෝභ දේශ ඇති වුණේ නැහැ. ඒක ගිලම්පස වශයෙන් කෝපයෙන් මං ළඟට එනකොට ලෝභ දේශ ඇති වුණා. එහෙනම් වීවල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, ව්‍යංජන වල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, මන් ළඟට එනකොටයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ කිසිම තැනක අඩුවක් නැහැ. දැක්කම මම ඒක දැකපු නිසා තමයි අඩුවක් ඇති වෙන්නේ. මොකවත් අඩුපාඩු නැහැ භාෂාවල. ඇයෙනවා මට ඇහුණට පස්සේ අඩුව තියෙන්නේ. කෙනෙක් බයිනවා ඇතම 20කට එහාට ගින්. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. කෙනෙක් බයිනවා අපට ඇයෙන්ද ළඟ ඉඳගෙන බයිනවා. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේක තමන් ගත්තට පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ. මේක අවබෝධ වුණාම එයා තේ ටික ගන්නෑ. මේක ගත්තොත් තේ කෝපි හොදලා නැහැ කියන ප්‍රශ්න එනවා. ඒ නිසා ගන්නෙ නැහැ. අනුමෝදන් කරන්නේ නැහැ. ඒක ඔයා ළඟ තියෙනවා හොදපු ප්‍රශ්නේ. ඔයාට ඒක මට අදාළ නැහැ. ඒක ගන්න නැතුව ඉන්නවා. එහෙනම් ඇහෙන් ගන්න නැත්තම්, කනෙන් ගන්න නැත්තම්, නාසයෙන් ගන්න නැත්තම්, ස්පර්ශයෙන් ගන්න නැත්තම්, සිතුවිලි වලින් ගන්න නැත්තම් එයාට ඉපදීමට කර්ම හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා රාස් වෙලා.
මගේ කියලා ගන්න නැත්තම් මගේ කියලා ගන්න නැත්තම්
මේ දරුවා උපාසක මාත්‍යාගෙන්ද තමයි වහන්නේ නැකල කොයි පුතා කියලා හොයන්නේ. හැබැයි අර බල්ලා උපාසක මාත්‍යාගෙ නෙමෙයි. කෝ බල්ලා කෝ මේ කෝ ඩිගී දැම්මේ නැත්. එහෙම ආන්නේ ඇයි? එයා තමන්ගේ නෙමෙයි. තමන්ගේ කරගත් හැම මොහොතම ප්‍රශ්නය. අනුන්ගේ ඉඩම් වල මිනිස්සු ගෙවල්ලා දෙන අපි නඩු කියන්න යන්නේ නැහැ. අපේ ඉඩමට මිනිස්සු බැරි වෙලාවත් ඇතුළුන කාගෙන් ආලද ඇතුළුනේ කියලා අහනවා. ඇයි මගේ කියලා මම ලෝකයක් අදාගෙන ඉන්නවා. නිකන් පාර යන මිනිස්සු, ගෑනු මිනිස්සු, පිරි මිනිස්සු හිටගෙන කතා කරන ප්‍රශ්න මොකවත් නැහැ. තමන්ගේ භාර්යාවත් එක්ක කවුරු හරි කෙනෙක් කතා කරලා ළඟටකින් ආන කවුද අර මිනිස්සයා? ඊටසේ එයා එකක් කියනවා. එයා ළඟට ගින් ආන මේ එයා වඳුරන්නේ කොහමද කියලා. මගේ ක්ලාස්මේට් නේ. උට ඉතවත් කියලා නේ කිව්වේ. දැන් ප්‍රශ්නයක් ඇති වෙලා. ඉතින් මූණ එල්ලාගෙන ඉන්නා, මූණ එල්ලාගෙන ඉන්න නිසා තේ හම්බෙන්නේ නැහැ, කෑම හම්බෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයේ බඩමුට්ටු එළියට යනවා. ඒක මිනිස්සු අවුලන් යනවා. ප්‍රශ්නේ දුරද කියනවා. තමන්ගේ කියලා හිතන හැම මොහොතම මේ ලෝකේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මේ ලෝකේ මොකවත් මගේ නෙමෙයි. හැමදේම తాවකාලිකයි. හැමදේම මගේ නිවනට පරිහරණය පිණිසයි. එහෙම හිතනවා නම් ප්‍රශ්න මොකවත් නැහැ. එහෙම කිව්වට පස්සේ පුතා නැග්ගේ නැත්තම් වානේ එන්නම යන්න අපි මාන කරගන්න. නෑ දැන් කැමති නැතිනට පස්සේ කැමති වෙයි. මගේ ළඟට මාන වෙන්න ඕනේ කියලා කිව්වත් මම මාන කරන්නේ නැහැ. එයා කියන්නේ එයාගේ කය මාන කරන්න කියලා. කය නෙමෙයි මාන කරන්නේ, සිත. උපාසක පින්වතුන්ගේ සිත දැන් මාන කළා ඉවරයි. මේ ධර්මය වුණාම තමන්ගේ ආයතන තුලින් අඩුව හැදුවාම නිවන් දකින්නයි කියන අවබෝධය ආපු වෙලෙම මේ මාන වෙලා ඉවරයි. දැන් මාන වෙලා ඉන්නේ. සිතේ මානකම රක ගන්න. මාන කියන්නේ මොනවද? මාහන මාහන ඒක එම තමයි මේ ප්‍රස්තාපිර ලැබෙන්නේ. මා ධනහන මාහන කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය. මේ නිර්වාණ පණිවිඩය පිළිපදින්නා මාහන පිළිපදින්නා මාහන ශ්‍රමණ ශ්‍ර මන මනස ශ්‍රවණය කරන්න වාඩි වෙලා බලනකොට මේම දෙයක් හිතෙනවා, ඇහෙනකොට මේම දෙයක් හිතෙනවා, අර මනුස්සයා එහෙම කටයුතු කරනවා, ඒක දිහා බලනකොට තරහා යනවා. එහෙනම් මේ ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා තුලින් සිතේ ලෝභ දේශ මොහ චෛතසික පාළ වෙනවා. ඒකට අදාළ චේතනා භික්කවේ කම්මං වදාමි කර්ම නිර්මාණය වෙනවා. ඒ කර්ම වලට ගනුදෙනු කරන්න හේතුඵල ධාමයට අනුව මම ඉපදෙනවා. මේක ශ්‍රවණය කරනවා නම් ආයතන ආයතුලින් තමන්ගේ සිත දිහා බලනවා නම් කර්ම දිහා බලනවා නම් මනස ශ්‍රවණය කරන්න ශ්‍රමණයා. එහෙම තමයි මේ වචන ඇදලා තියෙන්නේ. අද ඉඳලා මනස ශ්‍රමණය කරලා ශ්‍රමණයෙක් බවට පත් වෙන්න. අඩුපාඩු වලින් තොරව තථාගතයන් වහන්සේගේ සරණාගතයෙක් වෙලා නිර්වාණ මාර්ගයේ පිළිපදින්න. ඒ මාහන පිළිපදලා මානෙක් වෙන්න. සමානකෝල සිංහල භාෂාව දැන් මව භාෂාවම වෙලා මට. ඩික්ෂනරි බල බල කතා කළේ මුල් කාලේ.
ලංකාවට වැඩලා කොච්චර කාලද
සමහරු? 2600ක් මේ බුද්ධ ශාසනයේ වයස මගේ වයස කියලා මට හිතෙනවා. වාග්යතුමාසෙත් කෙච්චර කාලයක් ජීවත් වුණා කියලා හිතෙනවා. බුද්ධ ශාසනය ආයිස කියන්නේ
සින්නසයි කොහොසත් තත්කෙන්තු
තපෝවන හිටියත් මේ සතුට දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සතුට දෙන්න වෙන්න ඇති තපෝවනේ මම විදියට ආවේ.
අපිට මේ අවස්ථාව ලැබෙන දෙන්නේ නෑ. දැන් ඒ ආශිර්වාදෙත් තියෙනවා. අර මේ බලාපොරොත්තු නොවුණු අවස්ථාව.
පාසක මාත්‍යලකු පින්කම කළේ ආශිර්වාදයක් කරන්නද මම? නවත කවදාව සංසාරේ ඉදීම කට නොගෙනේවා. කිසිම දවසක දී සම්පත් නොලැබේවා. ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන්න අවශ්‍ය කටයුතු සිද්ධ වේවා. ආශිර්වාද වලට මිනිස්සු කැමති නැහැ. ඒ සතුට ලැබෙන්නේ නැහැ.
ඒක බලාපොරොත්තුක් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් මේ පාර මම මේ කටිනේ කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැමේ.
කටිනේ කටිනේට සූදානම් වෙච්ච වස්සිට පාම්දුර නමක් මට හම්බ වුණා 2012 දී. මහ ලොකු තෙර නමක්. මම ඊටකට උපසම්පදා වෙලා නැහැ. මොන වහන්සේව අවසරයි ස්වාමීන් වහන්සේ වස්සිකලා දෙන්නේ. ඔව්. මම වස්සිකලා ඉන්නේ. වස්සිකලා වහන්සේ මොනවද කරන්නේ? මේ මාස තුන භාවනා යෝගී ඉන්නවා කියලා. එතකොට ඔබ වහන්සේ ඊතුරු මාස 9 තුවක් වරගෙන දඩේම යනවාද කියලා ඇහුවා. උන්වහන්සේ එතන පුතිය වාඩි වෙලා කම් වලට අත තියන්න බලාගෙන කල්පනා කළා. ඇත්ත නේ නැහැ. එතකොට අප හඳුනේ මේ මාස දෙලයි මාස තුනක් භාවනා යෝගින් ඉතුරු ටික මොනවද කරන්නේ මං? මංකේ ඒක මම ආපු ප්‍රශ්නයක් ඔබ වහන්සේ මගෙන් අහන්නේ. ඒත් ඔබ වහන්සේ මං කිව්වා මං පැවිදි වෙච්ච දවසේ ඉඳලා වස්සිතලා ඉන්නේ. පිරිනුවම් පානකම් මං වස් භාවනය කරන්නේ නැහැ. මට කටිනයක් තියෙන්නේ මගේ භවයේ නවත්තපු දවසේ. අවසාන කටිනේ. එතනින් පස්සේ නැවත කටින චීවරය ගන්න මං ලෝකෙන්නේ. ඔබ වහන්සේ මාස 3ක් භාවනා කරලා ඉතුරු මාස 9 ඔබ වහන්සේට ඕනෑ දෙයක ජීවත් වෙනවා නම් ඒ කටිනේ ඒ වස්සල මොනවද තියෙන ඵලයේ කියලා වහන්සේ කියව. ඔබ වහන්සේ සාමාන්‍ය රුණත් ඔබ වහන්සේ මේ උපදෙස් ගොඩාක් මට වටිනවා. මගේ ළඟ දවස් 3ක් ඉන්න පුළුවන්ද කියලා මං කිය. දවස් 3ක් ඉන්න බැරිමත් මං කුටිය තෝරලා ඉවරයි කියලා. ඒක කොයි කුටියද කියලා මං කර ගායට කියලා. දවස් තුනක් උන්වහන්සේත් එක්ක ජීවත් වුණාම මානසික ගොඩාක් සන්තෝෂ වුණා. ශ්‍රමණයෙක් මේ ලෝකයේ පැවිදි ජීවිතයට ඇතුල් වෙනකොට මම වස්සිතලා ඉවරයි. අයං වස්සාන කාලෝ කියලා මම බණක් කිව්වා. මොකද්ද මේ වස්සානේ කියලා කියන්නේ? වැයිවලා කුලවල තරණින් මා විශාල වැයිවලා කුලවල බර වැඩි නිසා ඉමින් යනවා. පොඩි වැයි වලාකුළ වල බරහඩු නිසා වේගෙන් යනවා. මේ ලෝකෙත් ඒකමයි පවතින්නේ. තරුණියන්ගේ වේගය වැඩි, වයසකයිගේ තැම්පත්භාවය වැඩි. එහෙනම් තරුණිය ඉක්මනට වැඩ වරද්ද ගන්නවා කලබල නිසා. වයස කට්ටිය බොහොම ඉමින් කල්පනාවෙන් සති ගණන් කල්පනා කරලා කරන නිසා වැඩ ඉවස ගන්නවා. එහෙනම් මේ වේගෙන් යන වැයි වලාකුළ ගිහිල්ලා අර හිමින් යන වැයි වලාකුළ වලට වැදිලා කඩාගෙන වැටිලා මහපොළොව තෙමෙන වැස්සක් ගැන නෙමෙයි කතා කරන්නේ. සුණාපරන්තය අපේ සේනාසනෙට ගිහලා වැස්සාන කාලය ගැන කතා කළාම මේගොල්ලෝ අහනවා වැස්ස කියන්නේ මොනවද කියලා. ඒ වැලා නැහැ කවදාවත්. එහෙනම් බුදුහාඳුරෝ දේශයකට සීමා වෙච්ච ධර්මයක් නෙමෙයි. මේ දෙතිස්මා තලයටම කියන්න පුළුවන් ධර්මයක්. ඇත්ත වර්ෂාව කියලා කියන්නේ කෙලෙස් වර්ෂාව. ඇස් වලින් ඇතිවෙනා ලෝභ දේශ මොහ රාග කියන වැසි කන් වලට ඇයෙන වචන නිසා අපට ගෞරවනීය දේවල් ඇයෙනකොට ප්‍රශංසාව ඇතිවෙනා බඩගිනිය දෙන්නේ හරි සන්තෝසයි මාන්නය වැඩෙනවා. ඒ ගෞරවයේ මාන්නය අහංකාරයේ උඩඟුව කියන වර්ෂාව තරයන් බලිනකොට නිന്ദා අපාස කරනකොට ලෝභයේ වෛරයේ ద్వේෂයේ කියන වර්ෂාව කතා කරනකොට යාළුවන්ට ප්‍රියමනාප ලෙස කතා කරනවා ලෝභයේ කියන වර්ෂාව විරුද්ධවාදයට අතුරාට ඉතරි දෙන්න කතා කරන ద్వේෂයේ කියන වර්ෂාව අපේ කායික චර්යාවෙන් පංචකාමයන් පිනවන ක්ලේශ වර්ෂාව නිරෝධ කරන්න කුසලයේ අපි නිරත වෙනවා ඒක ලෝකෝත්තර වර්ෂාව මේ විදිහට ආයතන ආයතනම කෙලෙස් වලින් වයින් වර්ෂාවෙන් බේරෙන්න තමයි වස්සිටින්නේ ඒක මාස 3ට කුඩේ හල්ලාගෙන ඉන්න එකක් නෙමෙයි ජීවිත කාලෙම ඉන්න ඕන එකක් ඒ කෙලෙස් වර්ෂාවට දෙමෙන්නේ නැතුව ගාක් යට හරි ලෙනක් ඇතුලේ හරි කුටියක් ඇතුලේ හරි ඔබ වහන්සේ පරිස්සම් වෙනවා නම් ආයතන ආයතලින් ඉපදීමට හේතුවක් අට ගන්න නැත්නම් අදා ගන්න නැත්නම් ඔබ වහන්සේ වැස්සෙන් බේරුණා ඔබ වහන්සේට තමයි කටින කරන්නේ කටින ගණ්ඩ කෙනෙක් නේ යා රාත් වෙලා එහෙනම් අපි ලබාපු මිනිසක් භවයේ හැමෝම වස්සිටින්න ඕනේ ජීවිතාන්තය දක්වා අරියත් බෝධියට පත් වෙනකම්ම වස්සිටින්න ඕනේ මාස 3ක් වස්සිටලා ඉතුරු මාසයි දඩේ මේ යන යනවා එයා ගොවිකම් කරන්න යනවා නම් කඩේ යනවා නම් ඒ වස්සිටිල්ලෙන් වැඩක් නැහැ වස්සානේ ජීවිත කාලෙටම තියෙන එක කෙලෙස් වර්ෂාව ගැන මේ කතා කරන්නේ අයන් වස්සාන කාලෝ කියන ඒ ධර්මතාවයේ අර්ථය ගොඩාක් ගැඹුරුයි කෙලෙස් වර්ෂාව ගැන දැනගන්න සතියක් විතර යනවා ඒක දේශනා කරන්න මට්ටම් 32ක් තියෙනවා අයන් වස්සාන කාලෝ දේශනා කරන්න තව 32ක් ඕනේ එතකොට තමයි තේරෙන්නේ මේ වස්සානේ කියන එක මෙච්චර ගැඹුරු එකක්ද කියලා පොඩි පොදක් වාගෙනවා පැය ගාණක් පවතිනවා ලොකු වැස්සක් එනවා ඉක්මනට ඉවර වෙනවා කෙලෙස් වලත් මේ ස්වභාවයේ පවතිනවා එක පාරටම තරාවක් එනවා අතේ තිබිච්ච තේකෝප්පේ විසිකලා ගැව්වා මොකද හේතුව කියලා කිව්වම සීනි නෑ ඒ නිසා තේකෝප්පේ විසිකලා ගැව්වේ සීනි නැත්තේ ඇයි Taman සීනි ගෙනල්ලා දීලා නෑ එහෙනම් තේකෝප්පෙන් පොළොවට නෙමෙයි ගාන්න තියෙන්නේ Taman තමයි Taman ගෙදරට සීනි ගෙනාව නැත්තම් සීනි ෆැක්ටරියක් ඇතුලේ නෑනේ හදන්න එහෙනම් මේ විදියට එක පාට වෛරය ඇති වෙලා එක පාට පුපුරන වෙලාවල් ලෝභය එක පාට ඇවිල්ලා එක පාට මිලදීලා ලොකු ලොකු බඩු මුට්ටු ගන්නවා පස්සේ නඩත්තු කරන්න බෑ වටිනාම වාහනේ BMW Benz කියලා වරලා ගන්නවා කෝටියක් විතර දීලා ටයර් එකක් මේ පැච් එකක් ගියාම ඒක හදන්න ගියාම විශාල මුදලක් ඇයි නඩත්තුව කරන්න බෑ පොඩි ටබ කබලක් ගත්තාන් පස්සේ ඒක රුපියල් ලක්ෂ 2යි වාහනේ කැඩුනම් පස්සේ රුපියල් 25ට 30ටත් ඒකේ කෑලි තියෙනවා එනා මා විශාල ලෝභ ඇති වුණාම විශාල ආනිසංසදායක විදියට ප්‍රතිඵල දෙනවා. සියුම් දේවල් ඇති වෙනවා. භාර්යාව කෙරෙහි, දරුවා කෙරෙහි, වැඩපොලේ සේවකයා කෙරෙහි කාගේ පොඩි සැකයක් ඇති වෙනවා. නිතර නිතර සැකෙම බලනවා. නිතර නිතර මේකට අනුව කතා කරනවා. පොඩි පොඩි අමනාප ඇති වෙන වචන කියනවා. කාලයක් යනකොට විශාල ප්‍රශ්න ඇති වෙලා වෙන්වීම පවා සිද්ධ වෙනවා. එනම් පොදවැස්ස මේක ප්‍රශ්නයක් නෙමෙයි කියලා කිව්වට පොදවැස්සෙන් සම්පූර්ණ පොළවම තෙමිලා උල්දිය දාන්න පුළුවන්. ලොකු වැස්සක් මේක ඉක්මනට ඉවර වෙයි කිව්වට ලොකු වැස්ස බොහොම ටික වෙලාවයි පවතින නමුත් මුළු පොළොවම තෙමලයි අත්තරින්නේ. එහෙනම් මේ සිතිවිලි ඇති වෙන ක්‍රමවේදය මේ සිතිවිල්ලක් ඇති වෙනකොට ඒ සිතිවිලි වල තියෙන ධාරිතාව අපි දන්නවා පොළොවක් ගත්තාම යම්කිසි ද්‍රාවණයක් ගත්තාම ඝන අඟල් ගාන ඝන හඩි ගාන කියලා ධාරිතාවක් තියෙනවා. එක්ටයාර් වලින් අඩි වලින් මීටර් වලින්. ඒ වගේ මේ චෛතසිකය තරංගයක් වශයෙන් විඥානයක ඇති වෙනකොට ඒකේ කැපැසිටි එකක් තියෙනවා ධාරිතාවක්. ඒ ධාරිතාව අඩුවීම වැඩිවීම පිළිබඳව ඒකට අනුව ඒ මට්ටමට ප්‍රතිඵලක් තියෙනවා. එහෙනම් මේ පිළිබඳ අවබෝධය ඇතිවීම තමයි මේ අයං වස්සාන කාලය තුළ තියෙන තවත් ධර්මතාවයක්. එහෙනම් ඒ කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස්යන් පිළිබඳව අපිට තවත් තවත් සිතුවිලි පාළ වෙනවා. සැකය පාලෝ නම් එනම් එදා වෙච්ච දෙයත් ඒක වෙන්නේ නැති මේකත් එක්ක සම්බන්ධයි. එහෙනම් මේ දෙන්නෙත් එහෙනම් මේකත් එක්ක සම්බන්ධ වෙන්න ඇති කියලා එකින් එකට අර කොකු දාලා අමුණනවා වගේ හැම එකක්ම අමුණලා නැති එකක් ඇතයි කියලා අපි විශාල ලෝකයක් හදනවා. ඇයි අර චිත්ත වීතියක් ඇති වෙනකොට තරංගයක් ඇති වෙලා තියෙන අණු වලින් සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා මාපොළොව භ්‍රමණය වෙන නිසා භ්‍රමණය වෙන අණුවක න්‍යාස්තියක් තියෙනවා. ඒ න්‍යාස්තියේ තොරතුරු තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පතු වල තියෙන කම්පණයට අපිට චෛතසික පහළ වෙනවා. ඒ පහළ වෙන හැම චෛතසිකයකටම අනුබද්ධ චෛතසිකයක් පහළ වෙනවා. මේ විදිහට වගා කෙරුවා වාගේ අර ලෝභයේ මුළු සිත පුරාම වැපිරිලා යනවා. ඒ පුණ්‍යකෙත සම්පූර්ණ ලෝභකෙතක් බවට පත් වෙනවා, ද්වේෂකෙතක් බවට පත් වෙනවා. මේ අවබෝධ මට්ටම් හැම එකක්ම තිබුණොත් වස්සාන කාලයේ මොනතරම් ගැඹුරු එකක්ද, වස්සාන කාලයේ සැබවින්ම වස්සිතින්න ඕනේ කොහොමද කියන අවබෝධය වෙනවා. ගියන්ට හැම කෙනාටම වස්සිතින්න පුළුවන්. මේ ලෝකයේ සෑම සත්වයකටම වස්සිතින්න පුළුවන්. වස්සානය කියලා කියන්නේ කෙලෙස් වලින් බේරෙන්න කැමති කෙනාට ඉතිින්න තියෙන කාලය. තව මොනවද දැනගන්න කැමති?
ජීවිතේන වස්සාන
කාලය. මොනවද වයින්නේ? කෙලෙස් වයින්නවා. ඒකට මං තෙමෙනවා. ඒ නිසා මට සීතල දැනෙනවා, එම්බිරිසාව දැනෙනවා, ලෙඩ වෙනවා. සබ්බේ පුතුජන උම්මත්තක පුතුජනෙව ඉඳ ඉඳ මං අසනීපවලටපත් වෙනවා. වෛර සාගත කෙනෙක්, ලෝභ සාගත කෙනෙක්, ద్వේස සාගත කෙනෙක්, දික්ටි වලට මං අවු වෙනවා. මේ අසනීපවලින් බේරෙන්න ඕනේ, තෙමෙන්න නැතුව ඉන්න ඕනේ. ඒ නිසා මං තෙමෙන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. වැස්සාවෙන් බේරෙනවා, කෙලෙස්යෙන් බේරෙන්න මං වස්සිටලා ඉන්නේ කියලා ඕනම කාලයක යට පුළුවන් ඒ වර්ෂාවෙන් බේරෙන්න. ජීවිත කාලෙම වස්සිටින්න ඕනේ. මේ ආගත්ත ධර්මයෙන් මේ භවී රාත්ඵලයට පත් වුණොත් විතරයි මට සතුටුයි. නැත්නම් මගේ කාලේ විනාශ කළා. මට මගේ ලෝකෝත්තර ජීවිතේට තිබිච්ච කාලේ ආයෝජනය කරගත්තා කියලා මම දුක්
වෙනවා.
මට ඒක වටින්නේ වැඩක් ගත්තොත් විතරයි. එහෙම වැඩක් ගත්තත් මට ස්තුති කරන්න එපා. මේ ධර්මයේ අයිතිකාරයා ගෞතම බුදුහාමුදුරුවෝ ඉන්න තැනක විහාරයට ගින් උන්වහන්සේට ස්තුති කරන්න. සාරාංශක කල්පලක්ෂයක් නම පාරමී පිරුවේ නැහැ. උන්වහන්සේ දුක විඳි. ඒ නිසා උන්වහන්සේ කවබෝධ කරගත්තා. මේ සෑම ධර්ම ගෞරවයක් උන්වහන්සේටයි. මට කියලා කණ්ඩායම කැදෙන්න එපා. ගෞතම බුදුහාමුදුරන්ට කණ්ඩායම දෙන්න. උන්වහන්සේ තම 5000ක් ඉන්නේ. ධම්මසූරිය තව ටික කාලයක් ඉන්නේ. මගේ ආයස කෙටි. 5000ක් ඉන්න කෙනාගේ සරණ යන්න.
මනස දිනු කළාම ලෝකයට මේ පණිවිඩය දෙන්න ඔබවහන්සේ ආශි ආරක්ෂා වෙන්න.
දැන් මේ ඉන්න ටිකක් වැඩි වෙලා කියලා මම ඉතාලි ඉන්නේ, තවත් වැඩි කරලා මම මොනවද කරන්නද? මේ මිනිස්සුන්ගේ ලෝභ දේශ
මොනවද? දැන් අපිට මේක වටිනා, අපිට මේක දැන් හරි ප්‍රයෝජනවත් නැහැ, තව ප්‍රයෝජනවත් නැහැ. බොහොමයි මේ.
අනිත් අයටයි මම ප්‍රයෝජනවත්. මට මං වටින්නේ
නැහැ.
මට මගෙන් වැඩක් නැහැ. මේක
සත්‍යපාත
මට වඩා ධර්මය දන්න කෙනා ගෞතම බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ බණ 84 දාම බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙනවා. ඒකෙන් නිවන් යන්නේ නැත්නම්, ඒ ධර්මයෙන් කමටහන් ගන්න නැත්නම්, තථාගතයන් වහන්සේ බණ කියලාත් මිනිස්සු rahat වෙන්නේ නැත්නම්, මම කියලා මොනවද කරන්නේ මිනිස්සු? මේකට ප්‍රතිචාරය අඳුන.
දැන් අද ඔබ වහන්සේ මේ දුන්න පණිවිඩේ හැමතැනින්ම ලැබෙන්නේ නැහැ.
හැමතැනම ලැබෙනවා. ඒ ලැබෙන බව, ඒ ලැබෙන්නේ කොහොමද කියන එකයි.
අනිත් දේ අපිට දුන්නා නේ මේ තැන්
මේ නාම රූප වලින් ලැබෙන්නේ මේ විදියට හැමතැනම කියන එකයි මම
කියන්නේ. දැනගෙන
හිටියේ නෑ. මට නම් හිතෙන ස්වාමීන් වහන්සේ හැමතැනම තියෙන හැදී අපි තේරුම් ගන්න.
තේරුම් ගන්න.
වැලි කැටයක් අරගෙන උපාසක මාත්‍ය මේ වැලි කැටෙන් ඔබ වහන්සේ මොනවද දකින්නේ කියලා කිව්වත් මගේ ආයස ඉවර වෙනවා මෙතන. ඒත් කියලා ඉවර කරන්න බෑ. 84,000 කිව්වත් ඉවර කරන්න බෑ. හේතුව ඒ තරම් ඒ වැලි කැටේ ධර්මතාවයේ තියෙනවා. වැලි කැටයක් අරගෙන ධර්මයක් අහන්න සිටවිල්ල පහළ වුණා නේද? එනම් මේ වැලි කැටයකින් යමක් දැනගැනීමේ බලාපොරොත්තු ඇති වුණා. ඒ ලෝභ සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත ගැන කියන්න ඕනේ ධර්ම දේශනා. ඒ ධර්මතාවය තුළින් මොනවද තියෙන්නේ කියලා විචිකිච්ඡාව පහළ වුණා නේද? ඒ විචිකිච්ඡා චෛතසිකයට බණක් කියන්න ඕනේ. මොන වගේ දෙයක් කියයිද දන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් ඇති වුණානේ. ඒකට අදාළ බණක් කියන්න ඕනේ. එහෙනම් ඒක ඇදිලා තින්නේ පුංචි පුංචි පරමාණු වලින්. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා තුනක් ඇති වෙලා. ඉලෙක්ට්‍රෝන කියලා කියන ද්වේෂය, ප්‍රෝටෝන කියලා කියන ලෝභය, නියුට්‍රෝන කියලා කියන නිර්වාණය. එහෙනම් මේ ලෝකේ අන්ත තුනක් තියෙනවා. අත්ත කියලා මතාන යෝගී, කාමසුකල්ලිකාන යෝගී, මධ්‍යම ප්‍රතිපදාන යෝගී. එහෙනම් අත්ත කියලා මතාන යෝගී කියලා කියන්නේ මේ ලෝකේ පවතින ඉලෙක්ට්‍රෝන ස්වභාවය. මේ කාමසුකල්ලිකාන යෝගී කියලා කියන්නේ සැපහන්තය. ඒ කියන්නේ පිච්චෙන් නැති හන්තය. ඒක තමයි ප්‍රෝටෝන ස්වභාවය. මේ හැමදේම අත්තරලා නිවිච්ච ස්වභාවේ, නියුක්ලියස් ස්වභාවේ, නියුට්‍රෝන ස්වභාවේ. එහෙනම් මේ ලෝකේ හැම ඇටම් එකක්ම රූප පින්ඩයක් කලාපයක් ඇදලා තින්නේ මොන වලින්ද? අන්ත තුනේ. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන නිසා අත්ත කියලා මතවන කාමසුකල්ලි කාණ මධ්‍යම ප්‍රතිපදා කියන නියුට්‍රෝන කියන ඒ තුනෙන් ඇදලා තින්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ බුද්ධ ඥාණයෙන් දැකලා කියන්නේ මානෙනි මේක අන්ත තුනක් තියෙනවා. ඒ අන්ත තුනෙන් තමයි මේ හැම රූප කලාපයක්ම ඇදලා තින්නේ. එහෙනම් මේ අන්ත තුන ගැන දේශනා කළා ධම්සප්පයෝතුම් සූත්‍රය කියන්නේ. ඒක කයට අනුව බලන්නේ කොහමද? ඇසට අනුව බලන්නේ කොහමද? වේදනාවට අනුව බලන්නේ කොහමද? ධර්මානුකූල මේ අන්ත තුනෙන් ගැලවෙන්නේ කොහමද? මේ හැම දෙයක්ම සිතින් ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහමද? සතර සටිපට්ඨාන කියන්නේ පායි. එහෙනම් මේ හැම අන්ත තුනම එකතු වෙච්ච නිසා තමයි දුක ඇති වෙලා තියෙන්නේ, සැප ඇති වෙලා තියෙන්නේ. එහෙනම් පංචකාමයන් ගැන කියන්නේ, දුක්ඛ සත්‍ය කියන්නේ, චතුරාර්ය සත්‍ය කියන්නේ. 84,000 කියන්නේ පායි වැලි කැටේ සම්පූර්ණ විස්තර කරන්න. කියලා ඉවර කරන්න බෑ. වැලි කැටේ උපාසක මහත්තයා පෙන්නලා මේකෙන් බණ කියන්න කිව්වොත් හොඳම වැඩේ පිරිනුවම් පාන එක. හොඳම වැඩේ අපවත් වෙන කේත එක කියන්න බෑ. ආයිසමදි. 84,000 කියලා ඉවර කෙරුවත් ඉවර කරන්න බෑ. තව 84,000 කියන්න ඕනේ. ඒත් තව තියෙනවා කරුණු. දැන් පටිච්ච සමුපාදය ගත්තාම අවිද්‍යා පත්‍ය, සංකාර පත්‍ය, විඥාන පත්‍ය, නාම රූප පත්‍ය, සලායතන. ඉවරද? ඉවර නැහැ. මේක දුක තියෙන ලෝකෙට ගින් දේශනා කළොත් මිනිස්සු කියනවා ඒක ඇත්ත, ඒක පටිච්ච සමුපාදය. සැප තියෙන ලෝකෙට ගින් කතා කරාම මේගොල්ලෝ අහනවා දුක කියන්නේ මොනවද කියලා. එහෙනම් සැප සත්‍ය කියන්න ඕනේ. විද්‍යා පත්‍ය සංකාර. එතන අවිද්‍යාව නැහැ, විද්‍යාව තියෙන. විද්‍යා පත්‍ය සංකාර පත්‍ය, නාම රූප පත්‍ය, සලායතන. එහෙනම් මේගොල්ලෝ දන්නේ නැහැ විද්‍යාවෙන් හැමදේම දැක්කාම ඒක තුළින් සංස්කාර අට ගන්නවා. සංස්කාර වලට අනුව විඥාන පාළ වෙනවා. ඒ විඥාන වලට අනුව නාම රූප ඇදෙනවා. ඒ නාම රූප වලට අනුව සලායතන ඇදෙනවා. ඒගොල්ල ලෝකෝත්තර කුසල් වඩන කට්ටිය. ඇයි විද්‍යාවෙන් මේ ලෝකේ දැකලා පටිච්ච සම්පදාය විද්‍යාවෙන් වඩනවා. ඒකාන්තයක්. අපි වඩන්නේ දුක වැඩි නිසා දුකාන්තය. අවිද්‍යාවෙන් මේ ලෝකේ වඩනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය කියලා කියන එකේ සැප සත්‍ය, දුක්ඛ සත්‍ය කියලා දෙකක් තියෙනවා. දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීමේ ක්‍රමය හා නැතිවීම. සැප සැප ඇතිවීමට හේතුව සැප නිරෝධ කරන ක්‍රමය හා නිරෝධ වීම. එහෙනම් චතුරාර්ය සත්‍ය ක්‍රම දෙකකින් පුළුවන්.
දුකයි සැපයි නැති තැන
සුසිතට ගින් බණ කියන්න ගියත් ඒගොල්ලන්ට දුක්ඛ සත්‍ය කියන්න බෑ. ඒ ලොකු දෙවියා ආවිල්ලා ආනෝ මහේසක් දෙව දුක කියලා ඔබවන්සිකක් කියන දුක කියන්නේ මොනවද? ඇයි ඒගොල්ල දුක දන්නේ? ඒ කට්ටියට කියන්නේ සැප චතුරාර්ය සත්‍ය. මහේසක් දෙවිවරුනි මේ ලෝකේ සැපක් පවතිනවා. මේ සැප නිසා අපට වේදනාවක් අට ගන්නවා. ඒකේ නිරෝධ කරන්න සැප අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතකොට සැප නැති වෙනවා. අන්න ඒගොල්ල චතුරාර්ය තේරුම් ගන්නවා. මේ ලෝකේ හැම දෙයක්ම අන්ත දෙකකින් පවතින්නේ. අන්ත දෙක තුලින් හැම දෙයක්ම නිර්මාණය වෙච්ච නිසා. වැලි කැටයක තියෙන ධර්මතාවය කියන්න ආවිස මදිනා. අනිත්‍යව ගැන මොනවා කියන්නද? කාට කියන්නද? කොච්චර කියන්නද? හොඳම වැඩේ ඇස් දෙක පියාගෙන ගාක් යට ඉන්න එක. ඒ මිනිසුන්ට අවශ්‍ය නම් ඒගොල්ලෝ ඒක වඩාලා අවබෝධ කරගනි. කැමති කෙනෙක් කැමති දයක් ඔයා ගත්තද අපට ප්‍රශ්නයක් නෑ. ඒව අපට තේරුම් කරලා ඉවර කරන්න බෑ. මේ ලෝකේ හැමදාම හැම කෙනාගේම දරුවෙක් කියලා ඉපදිච්ච දරුවා මෙතනටත් ඇවිල්ලා ඉපදුනානේ. ඒ දෙමෝපිය ළඟ එයා රාත් වුණා නම් මෙතනට එන්නේ නැහැ නේද? එහෙනම් මෙතනට ආවේ එතන රාත් වුණ නැති නිසා එහෙනම් මෙතනත් එයා රාත් වෙන්නේ නැහැ. එතන දෙමෝපිය බැරි ගැවුණා. කණ්ඩ දුන්නා, බොණ්ඩ දුන්නා, ඉගැන්නුවා, ගෙවල් අදලා දුන්නා, හැමදේම දුන්නා. වැඩක් වුණේ නැහැ. මෙතනත් ඒකමයි කරන්නේ. දරුවෙක් ඉපදිච්ච ගමන් දෙමෝපියෝ දරුවට යාපත්ම දේ කරන්න නම්, වඩාත්ම සුදුසු දේ කරන්න නම් පොඩි කාලේම අරන්ගෙන් භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. එම අම්මා තාත්තා ළඟම ඉපදිලා එයා ගෙවල් ලදාගෙන කසාද බැඳගෙන ලෝකේ හිටියා. තථාගතයන් වහන්සේ මේ අම්මා තාත්තා මහා අමුතු කට්ටියක්. මෙතනින් බේරෙන්න දෙන්නේ නැහැ. ඔබ වහන්සේට බාර දෙන මේ භවයේ රාහත් කරන්න කියලා ශාසනයට පූජා කළා. එයා රාහතෙක් කරන එක තමයි දෙමව්පියෙක් දරුවෙකුට කරන්න දෙන හොඳම දේ. BSc MSc PhD දුන්නා කියලා කියන්නේ එයා ලක්ෂ 3කට 5කට රස්සාවට යනවා. කාන්තාවක් බැඳ ගන්නවා, දරුව හදාගෙන ගියක් හදාගෙන සුකොබෝ වාහනයක් ගන්න. ඒ කියන්නේ ලෝකෙට ඉර වුණා. අම්මේ තාත්තේ දරුවෙකුට කරන ලොකම ඌණියම සසරේ සැප විඳින්න අවශ්‍ය කටයුතු කරලා දෙන එක. අම්මේ තාත්තේ දරුවෙට කරන යාපත්ම දේ මේ ලබාපු මිනිස්සුත් භවයේ රාහත් වෙන්න වැඩ කටයුතු කරන එක. ඒකයි අපේ પરම්පරා ඉපදෙන හැම දරුවාම කුළුඳුල් දරුවා හිමාලයට යවන්නේ. එයා මේ භවෙන් එතර වෙන්න ඕනේ. ඒක තමයි දෙමව්පියන්ගෙන් දරුවට වෙන ලොකුම සේවාව. වස්තු දෙනවා නම් ඉඩම් දෙනවා නම් ඒ දෙමව්පියේ දරුවට ඌණියමක් කරනවා. කවදාවත් දුක නිවා ගන්න බැරි වෙන්න. ඒක රකින්න එපාය. මුරකාරය වශයෙන් ඒකට ඉන්න එපාය. දැන් උපාසකම මුරකරු සහ සිරකරු නෙමෙයිද? දරුවාගේ මුරකරු, ගෙදර සිරකරු. කැමැති විදිහට කොහෙවත් යන්න බෑ. කැමැති විදිහට මොකවත් කරන්න බෑ. සිරකරු. මොනවද කරන්නේ? හැමදේම කරගෙන ඒ ගෙදර තියෙන දේවල් ඔක්කොම පරිස්සම් කරන මුරකරු. මුරකරුවේ සිරකරුවේ කියන්නේ මොකටද? මිනිසත් භවය. මිනිසත් භවය ලැබුණේ රාහත් වෙන්න. අවශ්‍ය දේ අපි කරන්නේ නෑ. අනවශ්‍ය දේක් කරනවා. මට කිව්වේ මුරකරු වෙන්නත් එපා, සිරකරු වෙන්නත් එපා. කැමැති තැනකින් ඉල්ලාගෙන කැමැති ගාක් යට පුතා ඉන්න, පුතා නිදාස්. පුතාට මේ ලෝකේ ඉර වෙන්න ඉරගයක් නැහැ. මුර කරන්න මේ ලෝකේ නාම රූප නැහැ. සන්තෝෂයෙන් ඉන්න නිදාස් පක්ෂියෙක් වාගේ. පක්ෂියාට බඩගින්න ඇදුනාම කෙතකට පාළුන මේක කාගේද කෙත, දිය වඩන නිලමේද කෙත, ඒව මොකවත් එයාට අදාළ නැහැ. කෑව එයා ගියා. ඒ වගේ ඉන්න. කවුරු ඉව්වද කාට දිව්වේ, දරුවට දිව්වේ, මාත්‍යට වැඩට යන්න දොතලා තිනේ, ඒක මොකවත් අදාළ නැහැ. පුතාගෙන් ඉට ගන්න මේගොල්ලෝ දෙයි. ඒක කාට දිව්වේ ඒක අදාළ නැහැ. අම්බුණාද පුතාගෙන් කාලා පුතා ඉන්න, පුතාට ප්‍රශ්නයක් නැන්නේ. ඒගොල්ලෝ මාර්ගේ වඩන්නේ නැති නිසා ඒගොල්ලන්ට විසිය දීලා තියෙන දඬුවම අම්බ කරලා උයලා පුතාලට කන්න දෙන්න. ඇයි මාර්ගේ වඩන්නේ නැති නිසා? වඩන කට්ටියට ඒව මොකවත් නැහැ. සිව්පස්සේ හම්බෙනවා. ඒ නිසා ඒ වට පින් දෙන්න සිත් සංසන්න මොකවත් ඕනේ. ඒගොල්ලෝ ඉපදිලා ඉන්නේ පුතාලට කන්න දෙන්න. එහෙනම් පුතාලා ඉපදිලා ඉන්නේ මේකෙන් එතර වෙන්න. එහෙනම් පුතාලා මේ වැඩේ කරන්නේ ඒගොල්ලෝ මාංශලා රෑදවල් දෙකේ අම්බ කරලා ටික ඔක්කොම ගෙනල්ලා දෙයි. එහෙමද පාසක් මන්? ඔළුව නරක් කරලාද ඒගොල්ලෝ? නෑ නේද? ඉතින් අපට පූජා කරන හැම කෙනෙකුටම පින් අනුමෝදන් කරලා සිත සන්තෝෂෙන් ද වාක්‍ය ව්‍යාකරණ හදන්න ගියාම මේ ලෝකේ වෙන වැඩක් මොකවත් කරන්න බෑ. තාපසිකගේ ආශිර්වාදය ගොඩක් ශක්තිමත්. එයා දන්නවා ෆ්‍රීකවන්සි එක දැන් එයාගේ විඥානයේ පවතින්නේ ඇල්පද, බීටාද, තීටාද කියලා එයා දන්නවා. එතකොට විශ්වයේ පවතින ෆ්‍රීකවන්සි එකට හරියට මේ ෆ්‍රීකවන්සි එක සමවද්දලා ආශිර්වාදයක් එළියට දැම්මාම මේක හරියට මේ ලේයර් එකකින් හැදෙනවා. ඒ හැම තරංගයක් තුළම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වල ඒ න්‍යාස්ති වල මේකේ තියෙන ඩේටා එක නැවත තරංගයකින් එළියට එනකොට අනිවාර්යයෙන් මේක මාත්ඵල ආනිසංසයි. ඒක කාලබිල ඉවර කරන්න බෑ. අපි ඇති කරන තරංගය මේ විශ්වය පුරා හෙතෙනවා. මේක භ්‍රමණය වෙන නිසා පැයට කිලෝමීටර 100ක වේගකින් භ්‍රමණය වෙන මේ විශ්වයට තරංගයක් දැම්මාම මේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය නිසා මේක වටේ හිටිලා හිටිලා කාලයක් යනකොට මේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය අඩු වෙනවා. එතකොට මේක ප්‍රෝටෝන වෙනවා. ෆෝටෝන් ස්වභාවයක් කාලයක් යනකොට අඩු වෙලා නියුට්‍රෝන් වෙලා මේක නැවතෙනවා. නැවත විශ්වයෙන් තල්ලු කෙරුවාම නැවත ආපස්සට කැරකෙනවා. වට 100ක් කැරකුණා නම් මේක වටයකට අපි කියන පැය 24යි කියලා. 360ට වටයක් ගියා නම් එක දවසයි. එතකොට වට 100ක් ගියා නම් දින 100යි. නැවත ආපස්සට දින 100ක් කැරකෙලා අපි ළඟට එනවා. එතකොට තවත් දින 100යි. ඒ කියන්නේ දින 200යි. එහෙනම් මාස 6යි දවස් 20ක් යනකොට මේ කර්මය පරිසම් දෙනවා. ඒ පරිසම් දෙනකොට මේ දීපු ආනිසංසය මාත්ඵල විදියට එනවා. මේ ධර්මයේ දන්න නිසා එයා ආශිර්වාද දෙන්නේ නැහැ. එයි අකටයුත්තක් වෙනවා. භවභෝග සම්පත් වැඩි වෙනකොට ලෝභය වැඩි. එයා මේ ලෝකයේ හැම දෙයක්ම භුක්ති විඳින්න බලනවා. ඒ නිසා ආශිර්වාද වශයෙන් දෙන්නේ මේ දීපු දාණයෙන් නැවත ලැබෙන්නේ නැති වෙන්න ඕනි. ඒ නිසා එයා කලකිරෙන්න ඕනි. ඒ නිසා එයාට හිතෙනවා මේ ඉපදීම නවත්තන්න ඕනි කියලා. මට වඩා කලින් යාට චතුරාර්ය අවබෝධ වෙලා එයා නිවන් දකින්න ඕනේ. ඇයි මට දන් දීපු නිසා මට කලින් එයා ඈතර වෙන්න ඕනේ දුකෙන් කියලා එහෙම අය ආශිර්වාද කරන්නේ. දිව්‍ය ලෝක සප සම්පත් සක්විති රජකම් මොකවත් එයා දෙන්නේ නැහැ. ඒකයි තපස්වරයන්ගෙන් ඒ ලෝකෝත්තර ෆ්‍රීකවන්සි එකකින් ආශිර්වාදයක් ගන්නම බෑ, දෙන්නෙම නැහැ. දන්නවා ඒක මාත්ඵල ආනිසංස මේ මිනිස්යාට කරන ලොකු සාපයක්. ඒ මිනිස්යා දුක නිවා ගන්න බට්ටිකක් දුන්නා. කවදාවත් නිවන්ද බැරි විදියට මම එයාට ආශිර්වාදයක් කළා. ඉපදෙන ඉපදෙන જાතියක් જાතියක් ගානේ මේක පරිසම් දෙන්න ඕනේ කිව්වනම් මේ කර්මයට නිමාවක් නැත්තම් ලෝකේ විනාශ වුණත් මේ කර්මය විවර කරන්න බැරි නම් ඒ කියන්නේ මේ මිනිස්යාට කවදාවත් නිවනක් නැහැ කියන එකයි ඒකේ සාපය. මේම දෙයක් මත්තරල ඉවර කරලා දාන්න තියෙනවා. ඉපදෙච්ච නිසා අපි වැඳගෙන බණ අහනවා. රාත් වෙලා තිබුණා නම් මගේ කාලය ඉතුරුයි. මේ කාලය මට ඉතුරුයි. සල් තිබුණා මේ භවයේ කොයි ලෝකෙටියත් අපි හම්බෙන්න ඕනේ කතා කරන්න ඕනේ කියලා කර්මයේ පරිසම් දුන්නා. ලක් සන්තෝෂ
බොහොම ගැටලු වුණා හිතේ කිවිච්ච
මොනාරි මේ ලෝකේ නාම රූප පිළිබඳ විශ්ය අභිරහස් පිළිබඳ මොනාර දැනගන්න තියෙනවා.
විශ්ය අභිරහස්
මොනාරි එන විචිකිච්ඡා තියෙනවද? විශ්ය දෙතිස් මා තලයේ මොනාරි ගැටලු තියෙනවද?
මනසට එන්නේ නැහැ.
මනසට එන්නේ නැහැ කියන එක ආවනේ. ඒක වුණ නැද්ද? ගැටලු නැත්තම් සන්තෝෂයි. මුළු විශ්වයේම තියෙන දේවල් දැනගන්න අවස්ථාවක් තමයි කර්මය නිර්මාණය කළේ. තවත් කර්මයක් ඇදිලා ඒවා දැනගන්න අදහස් පාල වෙන්නේ නැති එක. සුවපත්තේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා. සුවපත්තේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා. සුවපත්තේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා.
Thank you.